තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ ඇහෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ කොහොමද?
පටන් අරගනිමු. හොඳයි. හොඳසේ ජීවසේ ජීවත් වෙනවා. මෙහි දැන් කාලගුණය හරිම ටිකක් සුවබරදායකයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. අපි දැන් මේ තව කීප දෙනෙක්ම මේට සම්බන්ධ කරගන්න ඕනෙ හින්දා මේ අද මම උපාලි ආරියරත්නට බාර දුන්නා. මේ උපාලි දසනායකට බාර දුන්නා ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන එකට. උපාලි
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
උපාලි ගැන හඳුන්වා දෙන්නකෝ ඉස්සෙල්ලා.
ස්වාමීන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේ මේ විනිපෙග් මිනියාපොලිස් වගේ රිට්‍රීට් වලට එනකොට හැමදාම උපාලි තුපාලිගේ වයිෆ් ඉන්දත් සහභාගී වෙනවා. ස්වාමීන් වහන්සේට මතක ඇති හැමදාම රිට්‍රීට් එක ඉවරනකොට කවිපන්තියක් ඉන්ද්‍රා ලියලා ඒ කවිපන්තිය කියවන්නේ උපාලි. එම කිව්වා මතක් වෙනවද දැන්නේ නැහැ ස්වාමීන් වහන්සේට.
හොඳයි හොඳයි මතක් වෙනවා. තේරුවන් සරණයි.
සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස් වෙලා සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාව. අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන ලෙසයි. ස්වාමීන් වහන්සේ මට ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඒවා ඉදිරිපත් කරන්න අවසරද?
හොඳයි.
අවසරයි. තෙරුවන්ට, ධර්මගුරුන්ටද, දෙමාපියන්ටද වැඳ ජීවිතේ පුදකොට භාවනාවට යොමු විය. මාස ගණනක් කරගත නොහැකි වූ සක්මන දැන් මම විනාඩි 15 සිට විනාඩි 40-45 දක්වා වැඩි කරගෙන ඇත. අතරමැදදී එපා වුණු තත්වයේද දැන් මගහැරී ඇත. ආධුනිකයෙකු ලෙස පටන්ගෙන පසුව හිරිවැටි ඇති යටිපතුලට සතිමත් වීමි. කාපට් පොළවේ සක්මන් කළද අයිස් උඩ ඇවිදින බවකට සමාන ස්පර්ශයක් දැනින. ඒ වේදනාවක් නොවින. සාමාන්‍ය ලෙස දැනුනේ පතුල් දෙකෙහිම හීල් එක පමණය. දැන් වේදනාවන්ගෙන් බාධා නැත. ටික වේලාවකට පසු සිතිවිලි සහ ශබ්ද අතර එහෙට මෙහෙට විසිවිවි සක්මනේ වේගය අඩු වී යන බව දැනුනි. විනාඩි 40කට පසු පර්යංකයට යොමු විය. පර්යංකයේ පැය 1යි. ශරීරය ස්කෑන් කරන අතරම ආනාපානයට සතිමත් වීමට පෙරම නිදහස් තැනකට මා ගිය බව අවබෝධ වුවද ෂණේකින් මා ඉදිරිපිට පැහැදිලි මුහුණක්ද පසුව ඇස් දෙක පමණක්ද ඊට පසුව ඉතා පැහැදිලි තනි ඇසක්ද දිස්විය. මේ විඤ්ඤාණය කරන මායාවක් කියා මේ දෙසම බලා සිටින විට මා නැවත නිදහස් තැනකට ගිය බව අවබෝධ විය. ටික වේලාවකින් මා කලකට පෙර අත්දැක මාගේ ශරීරයේ චලනය වැඩි විය. ඒ දෙසද බලා සිටින විට එයද නැති වී නැවත නිදහස්සනට ගිය. මේ සියලු අත්දැකීම් ඇති වී නැති වී යන බව දෙයක් නොවේද කියාද සිතුනි. කමඨහනින් බාහිර අරමුණක් එනවා කියන්නේ රූප එලිපෙනීම, සිත විසිරී යාමක්ද, මොහොතකට නීවරණ ධර්මයක් ඇවිද්ද, පසුව සිතුනද පසුතැවීමක් නැත. ඔබගේ මඟ පෙන්වීම නිසා කිමෝතෙරපි වල අතුරු ආබාධ විශේෂයෙන්ම වේදනාවන්ට පසුගිය මාස 7-8 තුල මා සතියේ මූණ දුන් අතර ക്ഷേම භූමිය සොයා ගන්න මඟ පෙන්වූ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු.
ඔබ ඇත්තටම ටෙස්ටිමෝනියල්ස් වාගේ, ඒ කියන්නේ කරගන්න දෙයක් නැතිව නිකන් ඔය භාවනා කරන්න ආපුවාම ඒකෙන් ඔක්කොම මේ සම්පූර්ණත් වෙලා කාට හරි කියන්න දෙයක් තියෙනවා. ඉතින් අනික් කටට කියන්නේ තියෙන භාවනා හැමදාම තියෙනවා. අනික් කටටත් කීමොතෙරපි ලැබේවා කියලා තමයි කියන්නේ. ඒතකොට තමයි යෝග ගැන මතක් වෙන්නේ කට්ටියට. ඉතින් මේ මගෙන් කට්ටිය අහනවා එහෙම කීමොතෙරපි ගන්න නැතුව භාවනා කරන්න පෙළඹුණේ කොහොමද කියලා. ඉතින් මට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි හිතුණා. නමුත් මේ කියන කතාවේ තේරෙනවා මේ වගේ අකරතැබ්බකටපත් වෙච්චාම තමයි අපිට බුදුහාමුදුරනේ බුද්ධව බුද්ධෝ කියලා කියවෙන්නේ. ඉතින් එහෙම කියවෙන වෙලාවේ අපිට දෙන්න යමක් තියෙනවා දැන්. ඉස්සර වගේ නිකන් මේ සද්ධාවේ ඉතිපිසෝ භගවහරන් සම්මා සම්බුද්ධ කියනව නෙවෙයි. ඉතින් ඒ කතාව මේ වගේ කට උත්තරයකින් මේ ටෙස්ටිමෝනියල්ස් කියලා කියනවා. කට උත්තරෙන් මේ අමුතු ගැඹුරකට යනවා. ඉතින් ඒ නිසා මෙව්වට ඔය ඉන්ද්‍රට හරි කාට හරි කියලා කවියක දාලා මේවා රචනා කරන්න ඕනේ. රචනා කරලා මේ පිස්සු නටන ජනතාවකට පෙන්ලා දෙන්න ඕනේ. පිස්සුම නටන්න ඕනේ නැහැ. ඔක පිස්සු නැති වුණත් සත්‍ය වඩන්න පුළුවන්. අඩු ගානේ මේ විදිහට සක්මන් කරන්න පුළුවන් නේ. ඒකට ඔය තියෙන ඔක්කොම ලෙඩ මරගාත ඔක්කොම ඉවර වෙනවනේ. ඒක මේ ලෙඩකට වෙදකමක් විදිහට කරගෙන ගිහිල්ලා අන්තිමට එහෙම නොවිච්ච ජනතාවට දෙන්න පුළුවන්ද කියන අභියෝගය අපේ ඉස්සරහා තියෙනවා. නමුත් ඒකට හොඳ පුරුකක් තමයි මේ වගේ රචනා. ඒ නිසා දිගට නිතිපතා කිරීම කරන්න. එතකොට ඔය රෝග නිවාරණ ගතිය සත්තාන විසුද්ධිය කියන එක බොහොම ප්‍රසිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය කරලා තියෙන ඔය වැඩේට ආත්ම විශ්වාසය, සතතාභ්‍යාසය, නිතිපතා කිරීමයි. ඉතින් ඒ ටික කරන්න කියන එක තමයි මේ රචනෙ ලියපේ කරන්න මතක් කරන්නේ. මම අනිත් තත්ත්වයට ඉල්ලා හිටිනවා. මේවා මේක සිත් බඳනවා තමයි. තවත් සිත් බඳනා තුළු තාලයකට අපේ මේ සතිපාසලෙන් කරන ඒ ඉලෙක්ට්‍රොනික මැගසින් එකට ලියන්න පුළුවන් වෙන විදිහට රචනයක් කොට ලියවන්න කියලා ඊළඟට අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පංචශීලයේ පිහිටුවා වන්දනා කර පරයන්කේහිඳ ආනාපාන සති භාවනාව කරනවා. වන්දනා කර අවසන් වෙනවා සමගම හුස්ම සිහින් වී යනවා. හුස්ම කෙටි වී යනවා. ඊට පසු සිතිවිලි නැති තැනකට ගොස් ටික වේලාවක් ඉන්නවා. ඊට පසු සිතිවිලි එනවා. ඒවා සිතිවිල්ලක් හෝ වේදනාවක් හෝ රූපයක් බව හඳුනාගත පසු ඒවා නැති වෙනවා. දැන් සිතිවිලි දෙකක් අතර දුර පෙරට වඩා වැඩි. සිතිවිලි එන විට ඒ දෙස උපේක්ෂාවෙන් බලනවා. මේ සිතිවිලි තේරුමක් ඇති සිතිවිලි සහ තේරුමක් නැති සිතිවිලි යන දෙවර්ගයක් ඇති බව තේරුණා. සිතිවිලි ඇති විට ඉඳ හිට දිග හුස්මක් එනවා. ඊට පසු කෙටි හුස්මක්ද හුස්ම නැති අවස්ථාද ඇත. අද භාවනාවේදී හිස තුල තදගතියක් ඇති වුණා. මෙය දෙපාරක් වුණා. ඒ අවස්ථාවේදී ඒ වේදනාවක් බව හඳුනාගත් විට එය නැති වී ගියා. නමුත් එය හිත කරදරයට පත් කරන කාරණයක් වුණා. දිනකට පර්යංකේ පැයක්ද වේලාවක් ලැබුණ විට සක්මනේ පැය භාගයක් දිනපතා මිනිත්තු 45ක් එවිදින විට සතියෙන් සිටීම කරනවා. කීප දිනකට පෙර මට නපුරක් කළ සිද්ධිය භාවනාවේදී සිතට ආවා. ඒ අය සමච්චලයට ලක් කරන විදිය කල්පනා වී සිනහ පහළ වුණා. නමුත් මේ වරද බව වැටහුණා. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. මේ හිතවිලි වල තේරුමක් ඇතිදෝ නැතිදෝ කියලා වැටහුණා කියන වැටහිල්ලත් තේරුමක් නැති වැඩක්. එහෙම තමයි ඒගොල්ලෝ වමාරා කෑම කරන්නේ. ඉතින් ඒ නිසා ඇති හෝ වේවා නැති හෝ වේවා මේ අනකොට අතරමඟදී හම්බෙච්චි ආගන්තුකෙක් වශයෙන් සලකගෙන යන්න. ඒ වගේම තමන්ට මේ නපුරක් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ අයට සමච්චල් කරන වෙනුවට ඒ අයට කොහොමද අපි මේ සතිය වගේ දෙයක් කියලා දෙන්නේ කියලා. ඒක මානව මෙහෙමක්. ඒගොල්ලෝ වැරදි අදහසක් නිසා තමයි මේ ෂේරම කරලා තියෙන්නේ. ඒක සනීප කරන්න තියෙන්නේ සමච්චල් කරලත් නෙමෙයි, නිකම්ම නිදලා ඉදලත් නෙමෙයි. ඒ අයටත් මේක වඩන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ නපුරක් හිතන අයට වුණත් මේ සතිය වඩන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ කොයි වගේ වෙලාවක කොයි වගේ ආකාරයකට අපි මේක හඳුන්වා දෙනවද කියලා. මේ සතියේ තියෙන ඒ සාධනීය පැත්ත කෙනෙක් තෝරන්න බේරන්න නැතුව කාටත් වගේ උදව් කරන්න පුළුවන් පැත්ත ගියොත් තමන්ගේ යම් වැරද්දක් වෙලා තියෙනවා ඒකත් සනීප වෙලා මේ පැතිරීමක් යනවා. මොකද මේ වගේ මට්ටමට ආපුවාම කෙනෙකුට සමහර විටක ඔය සතිය බෝ කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙන්න ඉඩ තියෙනවා. හැමෝටම බෑ ඔය සතිය බෝ කරන්න. ඉතින් ඒක බෝ වෙන්නේ පැතිරෙන්නේ ඒ තමන්ටම සම්බන්ධ වෙච්ච ඓන්ද්‍රීය ක්‍රමයකට තමයි. ඒ නිසා මේ මතුවේ හැම වෙලාවකම කල්පනා කරන්න දෙන තියෙන ලොකුම දායද ඔච්චරයි. මට හම්බෙච්ච දායදෙත් ඔච්චරයි. ඒ නිසා තවදුරටත් මේක නිජිපතා කිරීම තමයි ඉස්සල්ලා කියපු එකනට කියපු එකම තමයි මතක් කරන්න තියෙන්නේ. මං හිතනවා මම නොකිව්වත් දැන් නිජිපතා කරන්න තැනකට ඇවිල්ලා ති එනවා. ඒක තමයි භාවනාවෙන් කරන හික්මීම. අපි භාවනාව සඳහා හික්මනකොට භාවනාව අපිව හික්මවනවා. ඉදිරියට අන්න එක පිළිබඳ අවදීන් කටයුතු කරන්න කොච්චරක් නම් ධර්මය අපිව මෙහෙවනවද කියලා. මැද මාවතකට non frictional path එකට least frictional path එකට මෙහෙවනවා. අන්න ඒකට ප්‍රතික්‍රියා කරන්න දෙන්න එපා. ඒකට අවනත වෙන්න, ඒකට නතු වෙන්න. ඒක ධර්ම ගෞරව එනත්තන් ධර්මයේ තියෙන ඕපනායක ගතිය තේරුම් ගැනීම නැත්තන් ටාවිසම් කියන සබහා ධර්මයට අනුගත වීම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකට තාමත් පොඩි තල්ලුවක් දෙන්න වෙනවා වගේ තමයි පේන තියෙන්නේ. පුළුවන් තරම් බලන්න ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාට එකඟ වෙන්න කියලා අපි සමර්ථ කරනවා.
එහමයි ස්වාමීන් වහන්සේ. මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. උදේ
හොඳයි පාලි. තව ලිඛිත ප්‍රශ්න අපිට නැහැ. පාඨරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව පුළුවන් අත උස්සලා. ස්වාමීන් වහන්සේ කවුරු හරි ප්‍රශ්නයක් අහනකම් මම අර ඊමේල් එකක් යවුවා ස්වාමීන් වහන්සේට කොපි කරලා පිට එකේ. එතකොට ඒ අපිට සම්බන්ධීකරණය කරන්න කියලා තිබුණු කෙනා කියලා තිබුණා ධම්මසාගර හමුදුරුවත් එක්ක කතා කරලා තියෙන කියලා ඒ ප්‍රෝග්‍රෑම් එකක්. මම කරන්නේ ඒක ඉදිරියට යන්නේ නැති කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ
මාත් දැක්කා මාත් ඊමේල් එකට ආන්සර් කරා මයික නියම් පැසිව් ආන්සර් එකක්. මේ මොකද ඉන් ඉහළ ඉන්න කට්ටියගේ ආශිර්වාදේ හෝ දැනුවත්කම මේ වැඩේට අවශ්‍ය කරන්නේ ඔය කරන සතිපාසල වැඩ පිළිවෙලක් කරන එකට සහ ඉදිරියට කරන්න හදන මේ ටෙක්නිකල් පැත්තේ IT පැත්තේ සම්බන්ධතාවයට මේ ඇති කරගන්න නෑදෑකම ප්‍රමාණවත්. ඒ නිසා ධම්මසාගර ස්වාමීන් වහන්සේ මේ හඳුන්වා දීපු කෙනා අතර යන ගණදුනු ඇති අපි මේ විදියට අවදීන් ගත කරමු. එතකොට ඔක හරියයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. කල්පනී කුලම් මයික් එක අන්මියුට් කළා. ප්‍රශ්න ඉදිරිපත් කරන කල්පනී.
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ අත්දැකීමක් කියන්න කතා කරේ ස්වාමීන් වහන්ස. ළඟදී දැන් අපිට මෙහෙ සමහින්ද අපි වීකෙන්ඩ් එකේ නිතරම ඔය වැව් වලට යනවා. එතකොට මේ මරණ ආසන්න අත්දැකීමකට මුණ දෙන්න උනා. මේ සතිය පුරුදු කරන හින්දා ඒකෙන් ලැබපු අත්දැකීමක් කියන්නේ යන්නේ ස්වාමීන් වහන්ස. දැන් මගේ දුව ලයිෆ් ජැකට් එක දාගෙන හිටියේ. අපිට ලයිෆ් ජැකට් අමතකුණා මට. මේ ඉතින් අපි මේ මේ පැත්තට වැඩි වැස්ස නැති හින්දා වැව් වල වතුර අඩු වෙලා, ඒ හින්දා මේ අර ගැඹුරු නැති තැනට වඩා ගැඹුරු තැන තමයි දැන් සාමාන්‍යයෙන් අපි මේ පීනන්නේ. මම පීනන්න දන්නේ නැති කෙනෙක් ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් දුව ලයිෆ් ජැකට් එක දාගෙන ආයහාට මෙහාට යනවා. මමත් එතන එක්කම මංගාව තිබ්බා පොඩි ෆ්ලෝටින් පෑඩ් එකක්. සමහර වෙලාවට ඒක දුව ඉල්ල ගන්නවා. මමත් මම ඉතින් ඇවිදගෙන යනවා. මම නැත්තම් ෆ්ලෝටින් පෑඩ් එකට බර වෙලා ඉන්නවා වතුරේ. මෙයා එකපාරටම මේ ගැඹුරු පැත්තට ගියා. මම සාමාන්‍යයෙන් ඇවිදගෙන යන්නේ මොකද මන් දන්නවා මට මේ පීනන්න බෑ කියලා. ඒ වුණාට මම ෆ්ලෝටින් පෑඩ් එකෙන් ගියා කකුල් ගහගෙන. එතකොට ඒකල එයා කැමති නෑ මම එනවා තියත් එක්ක. ඒ හින්දා එයා ආපහු හැරිලා ආවා. මම ඊට පස්සේ මට හැරෙනකොට කකුල තියන්න ඕනේ නේ මම පීනන්න බැරි හින්දා කකුල තියන්න යනකොට කකුල තියන්න බෑ දැන් මං ගිලුණා. ඊට පස්සේ මං දැනගත්ත දැන් මම යටට ගියා. ඊට පස්සේ මම තේරුණා කකුල තියන්න බෑ කියලා. ඊට පස්සේ මම ආයේ උඩට ආවා. ෆ්ලෝටින් පෑඩ් එක එක අතක තිබ්බේ. මට ඒක මේ ඒක එක පාටුම් වෙච්ච හින්දා දෙකෙන්ම අල්ල ගන්න කියලා හිතුනේ නැහැ. හැබැයි මම උඩට ආවා. ඊට පස්සේ මේ එතනම හිටියා තව අපි වෙන කට්ටියක් එක ගියේ. ඒ අක්ක කෙනෙකුට මම ඒ ළඟපාතම හිටියේ. උනාට අර මම ගිලින හින්දායි පැනික් වගේ වෙලා තිබුණ හින්දායි මම බය වුණේ නැහැ. හැබැයි මට බය නෙමෙයි ආවේ. මට ඕනේ වුණේ අර අක්කට කියන්න දුවව ගන්න කියලා. එතකොට මං උඩට ආවා. ඒකත් මම සිහියෙන් තමයි හිටියේ. මට එකපාරට මතක් වුණා මම දැන් ගිලෙනවා. මට දැන් සතියට එන්න ඕනේ කියලා මට මතක් වුණා. මං උඩට ආවා. ඊට පස්සේ ඒ අක්කලා අනිත් පැත්ත බලන් හිටියේ. ළඟ ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ උනාට මම ගිලෙන හින්දා මට ආව අල්ලන්න බැරි වුණා. ඊට පස්සේ මම ආපහු ගිලුණාම තමයි මතක් වුණේ දුවව ගන්න කියන්න ඕනි කියලා. තව වෙන පුද්ගලයෙකුත් මතක් වුණා. මම ඊට පස්සේ දැනගත්ත දැන් මම ගිලෙනවයි කියලා. ඊට පස්සේ මම එක සැරයක් ආපහු උඩට ආවා. ඊට පස්සේ මේ ඊට පස්සේ මම දැන් ආපහු යටට ගිහාම හිතුවා මම දැන් පොඩ්ඩක් හරහට වෙලා මේ උඩට යන්න ඕනි කියලා. ඒ හැම ඒ සිදුවීම මේ ඉක්මනට වුණත් ස්වාමීන් වහන්සේ මේ මට හොඳ, ඒ කියන්නේ මම හොඳ සිහියෙන් හිටියේ ඒ වෙලාවේ. මම දැනගෙනත් හිටියා ගිලෙනවයි කියලා. ඒ වෙලාවේ මට දැන් ඒක වෙලා ඊට පස්සේ කොහොම හරි මම මේ ෆ්ලෝටින් පෑඩ් එකට බර වෙලා ඒ ඉක්කලෙද්දි හිතුන දේ උඩට එවන කරා. ඒ හින්දා මට යහපැත්තට යන්න පුළුවන් වුණා. මැරුන්නේ නැහැ ඉතින් ඒකෙන් දැන් කතා කරන්නේ ස්වාමීනන්. ඒ වුණාට මේ මට මතකයි මට කියන්න ඕනෙම දේ තමයි මේ ස්වාමීන් වහන්සේ ඒ දැන් මම ගිලෙනවයි කියලා දැනගත්තාම මට සතිය මතක් වුණා. ඒක ලොකු දෙයක්. මං හිතනවා ඉතින් ඇත්තටම මැරෙන්න යන වෙලාවෙත් මට ඒක මතක් වෙයි කියලා. අනිත් එක තමයි බැඳීම් මතක් වුණා. වැඩිපුරම මේ බැඳිලා ඉන්න දෙන්නෙක් මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මගේ අත්දැකීම.
ඒකෙන් තමයි යටට යන්නේ සතිය නිසා තමයි උඩට එන්නේ. ඒ මතක් වෙන මතක් වෙන්න බරු බෙන්දා වාගේ යටට යනවා. සතිය මතක් කරනකොට මොන බරුව තිබුණත් උඩට ඇදගෙන එනවා. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා හුඳුට තප්පරෙන් තප්පරයට චිත්තක්ෂණේ චිත්තක්ෂණයට එක එක ජවනිකා වශයෙන් පේන්න පටන් ගන්නවා. අපි හිතන තරම් ඉක්මනට ගිහලා හොක් කාලෙ හිම්බුපුළු දාලා මැරලා යන්නේ නැහැ. ඔය කැඩි කැඩි යන්නේ. ඒ කැඩි කැඩ හැම අතර වාරයකදීම අලුත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අර සත්‍ය පුරුදු කරපු නැති එක්කන එක පාට ලෙසලා වැටෙනවා වගේ කියලා එයා හිතාගෙන එහෙම වෙන්නේ නැහැ. ඒ අතර වාරෙදි ගොඩාක් සිද්ධ වෙනවා. ඒකට කොතනකදී හරි මරණේ කැමැති වෙච්චාට පස්සේ තමයි මැරෙන්නේ. ගොඩේන්න කැමැති වෙච්ච එක්කනට අවස්ථාව දෙනවා. ඉතින් ඒක තමයි බුද්ධ ආගමේ අනිකුත් ආගම් වල වෙනස. අනිකුත් ආගම් වල දෙවියන් ආශ්‍රය විනිශ්චය කරාට පස්සේ එකම අවස්ථාවයි දෙන්නේ. ආයෙ දෙකක් නැහැ. සදාකාලික අපායයි හරි සදාකාලික දිවි ලෝකයයි. අපි මේක නෑ. අපි මෙරි මෙරි උපදිනවා. මෙරි මෙරි උපදිනවා. උපදිනට අපිට ගොඩාක් වාර ලැබෙනවා මේ තමන්ට හොඳ පැත්තට හරව ගන්න. ඒකෙදි දෙවන්නේගේ අදහසක් ගත්තොත් අපායයි තමයි. කිසිම වෙලාවක කාවවත් කන්සල් කරන්න එපා. ඒකෙදි මේ අත ෂෝෆන්හව කියලා තියෙන කවදාවත් පොත් කියවන්න එපා අයියා. කියුවත් කාගේ ඔපිනියන් එක කොළුවට එනවා. ගත්තර කමන්නේ ඔපිනියන් ගත්තර කමන්නේ. නමුත් ඔය වෙලාවට ඒවා බිම දාන්න ඕනේ. බිම දාන්න බෑ. ඒ වෙනාට අපි සතිය දා ගන්න. එතකොට පේනවා මේ සතිය අපිට දෙන්නේ සතිය අවස්ථාවක් දෙන්නේ ඇත්තටම. ස්වභාවයේ දෙන අවස්ථාවට අපිට මේ අවදි භාවයක් එළඹ සිටි ගතියක් දෙනවා. ඉතින් මරණ වෙලාවේ හොඳ කල්පනා කරන්න වෙලා තියෙනවා. දැන් මේ වැටෙනවා යට යනවා දැන් යට උනට ආයෙ ගොඩ එනවා. ආයෙ ගොඩ එනවා. එතන ෆ්ලෝටින් පෑඩ් එක තියෙනවා. ඕනේ නම් ආයෙ යට යන්න පුළුවන්. යට යනවමයි. ඔය අවස්ථා දෙක තුනක් යනකොට පේනවා මේ ඔක්කොම අඩු කරලා හලලා අන්තිමට මම දැන් මෙතන කියන එක විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක වෙන්න ප්‍රිය සම්භාෂණ වල බෑනේ. ට්‍රිප් යනකොට බෑනේ. කෙල වෙන්නම ඕනේ. එනිසා මම කියන්නේ නලවියන්දුවේ නලවියන් කෙලවයන්දුවේ කෙලවයන් තමයි. ඉතින් ඒක දෙන්නකොට මිනිස්සු හිතනවා මේ අනදර කරනවා කියලා. මොන අනදරද? ඔය පෙන්කලින්ද දීලා තමයි දෙමාපියෝ දරුවෝ නාස්ති කරන්නේ. මම දරුවේ හැදුවෙත් නැහැ. හැබැයි මන්නම් කරන්න බෙල්ල ගහලා යන වැඩවලට දාන එකම තමයි. මං දරුවෝ හැදුවේ නැතුණාට ඉතින් අපේ අයියලා අක්කලා ගොඩක් දරුවෝ හිටියා. උන් මට දෙන්නෙත් නැහැ. දුන්නොත් කරන්නේම ඕකම තමයි. ඉනිලා වතුරේ දානවා. ඉතින් උන්ට මේ අපි වතුරේ නටන දකින්නට ගල උඩ හිටියත් කරකොල වැටෙනවා වතුරට. කරන්නෙම අකරතැබ්බම තමයි. මට ඔයගොල්ලෝ ටිකක් ඈත වැඩි නැත්නම් මම දනින් කරන දේ. ඉතින් අනිත් එක මේ දවස්වල කොරෝනා නිසා මේ සෝෂල් ඩිස්ටන්ස් නිසා අපිට ඇලි ගලි වාසයට ඉඩ නැහැ. හම්බුනොත් මම හීන් තනීම අල්ලලා මිරිකනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය ටික ඔන්න ඔය දරුවටත් කියලා දෙන්න ඔය මේ මොනවාද මේ ජැකට් දාන්න නැතුව ඔළුවෙන් හිට ගන්න කියලා දෙන්නක වතුරේ. එතකොට ඔය ඊබ්බුපුළු දාලා මැරෙන හැටි මැරෙන්නේ නැහැ බෝරු. මැරෙන්නේ නැහැ. මැරුණත් ගිහිල්ලා ඔක හරි ඉපදිලා ආයෙත් එනවා. එකම පවුලේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ආදා බෙදා ගන්නකොට තියෙන සතුට මම අගය කරනවා. ඒතර අපිත් නිකන් වතුර ගිල්නවා වගේ වැටෙනවා. ඒ කිය වතුරක නෙවෙයි කොරහක වෙන්න ජමල. ඔක වතුරක වතුරක නෑ යන්න ඕනේ මූදට. මූද ඉරුණු නැහැ කියලා පායනවා කියලා අතුරුඩු වීමක් නෑ. ඒචා කොරහක වගේ නැත්නම් තේ කාට කෝප් එක දන්නෙත් නෑ ඔය කිලිලා නික රත්තරාලිය. එදත් ගැඹුරු වතුරක ගිලින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
එහෙම සමුන තෙරුවන් සරණයි.
තව සුළු වෙලාවක් තියෙනවා. වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් නැත්නම් ස්වාමීන් වහන්සේ මම තවත් කෙටි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ කලින් ප්‍රශ්නයකදී කෙනෙක් කිව්වා මූණක් පෙනිලා ඇස් දෙක විතරක් පෙනිලා තනියක් පේන වගේ දෙයක් වෙනවා කියලා පරයන්කේ ඉන්නකොට. මට එහෙම පරයන්කේ ඉන්නකොට එහෙම වෙන දේවල් මම හිතනවා මගේ මේ illusions කියලා. මම පරයන්කේ ඉන්නකොට නිතර මම එහෙම දකින්න දෙයක් තමයි මූණක් පෙනිලා ඒ මූණේ කට දියාපෙලා දත් නිකන් ඇදිලා ඇදිලා ගිහිල්ලා නිකන් වයසට යනා වගේ ජවනිකාවක් වගේ පේන වෙලාවල් තියෙනවා. මම ඉතින් ඒක ඉග්නෝ කරලා ඉන්නවා. මම ඉතින් මම ඒක කියන්න ඕන කියලා අර කලින් කමටාන් ප්‍රශ්නෙදිත් ඒ වගේ දෙයක් කියපු නිසා මම.
ඔය පේන දෙයට දාන නමේ තමයි ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. අපිට පේන විවිධාකාර දේවල්. ඇත්තට මේක ඒ සන්දර්භය පෙනීමක්ද ඒක ඇහිීමක්ද ඒක ගඳක්ද රසක්ද පහසක්ද හිතීමක්ද කියන එක වර්ගීකරණ වෙලා නැතුව තමයි එනර්ජි විදියට මතුවෙන්නේ. අපි ඔක පංචද්වාර වජ්ජන හිතෙන් දාලා මේක පේනවදෝ කියලා බලනවා. ඇහෙනවදෝ කියලා බලනවා. හරියට මකුළු දැලකට ඇවිල්ලා සතෙක් වැඩිච්ච ගමන් හරි ඉන්න මැද ඉන්න මකුළුවාට තේරෙනවා මේක ආවේ අසවල් දිසාවෙන් කියලා. අන්නේ වෙලාවේදී කැලැප්ස් වෙන්නේ අපේ කොන්ෂස්නස් එක චක්කු විඥානයේ බවට පත් වුණොත් රූපයක් විදිහට තමයි කැලැප්ස් වෙන්නේ. සෝත විඥානයේට වැදුනොත් ඒක සද්දයක් විදිහට තමයි කැලැප්ස් වෙන්නේ. මැටිරික බවට පත් වෙන්නේ. ගහන, ජීවහා, කාය, මන කියන කොයි විඥානයේද මේක නැත්නම් විඥානයේ ඒ වෙලාවට වෙස් පෙරලෙනවා. පෙරලෙන වේශය හැටියට රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප බවට පත් වෙනවා. ධම්ම බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ කතන්දරේ යන්නේ අර විඥානයේ විසින් මේක රූපයක් බවට පෙරලා ගත්ත කියන එක වහන ස්වරූපෙන් තමයි. මේක රුමුණක්, මේක තනි කණක් තියෙන එකක්, මේක තනි ඇහක් තියෙන එකක්, ඇත්තුණක් තියෙන එකක් කියලා ඕක දිගේ කතන්දර ගොතනවා. නමුත් මේ රූපයක් කියලා විනිශ්චය කිරුවේ කවුද? මොකද්ද ඒකට ඒක කොන්සෙප්ට් එකක්ද ඒක රියැලිටි එකක්ද? දැන් මේ හදාගත්ත රූපේ දිගේ ගිනියන කතන්දර කිතිල්ල තමයි ප්‍රපංච කරනවා, සංස්කාර කරනවා, එහෙම නැත්නම් වාග් බහුල්ලියකට යනවා, කච කචේ ඇතුලේ කතාව කියලා කියන්නේ. ඒක තමයි මේ IT ටෙක්නොලොජි කියන්නේ. උඹලා මහලකුවට තියාගෙන කෑ ගැව්වට. එහෙම නැත්නම් අපි කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. වොන්ඩරින් මයින්ඩ් තමයි. ඒකේ හදපු කතාවක් තමයි ලෝකික කියන්නේ ප්‍රලාපයක්. ඒක රූපයක් කියලා දැන් ඔක වැවුලෙකුට වුණා නම් ඌට ඌට ඒදාරෝලි වදිනකොට ඌට සද්දෙන්නේ පේන්නේ. අපි වවුලා ගැන හිතලා මේ කතා කරන්නේ. ඉතින් මේ කැලැප්ස් වෙන එක ඒ ශ්‍රෝඩින්ජර් එනර්ජි වේව්ස් will collapse into matter whenever the consciousness interact. Consciousness එක interact කරේ නැත්නම් it will be just energy. අපි හිතමු දැන් රූපයක් දැක්ක මූණක් කියලා අවබෝධ කරා. එතකොට සද්දයක් ඇහෙන්නේ බෑනේ. මුද මේ මේ පේන එනර්ජි එක රූපයක් බවට හිත තීන්දුව කරලා ස්ථාපිත කරලා දැන් ජවන දුවනෝ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන සම්පරිච්ඡන වොත්තමන ඔය ලස්සනට දාන්න හදලා තියෙනවා ඔය කතාව අභිධර්ම මම පිළිගන්නේ නැහැ නමුත් අභිධර්මයේ සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා මේ මොකක්ද කියන්නේ මේ බවංගේ කියලා එකක් හදාගෙන ඔක්කොම අර graph එක අඳින x axis ඒ y axis වගේ datum එකයි datum line එකයි time aspect එක හරි මොකක් හරි ගන්නවා graph එකේ ඌව නැහනේ අපිට ඕන කරන්නේ graph එකේ නමුත් අපි ඒක දාගන්න එපා x axis y axis වලට ඒ ටික තමයි ඔය දාලා තියෙන්නේ බවංග කතා බවංග චලන මොකක් හරි ඇයිල ඕල්මනක් කරනවා මකුළුද බවංග උපච්ඡේද එතකොට අවධානය ඒ කියන්නේ විඥානයේ හැදෙනවා එතෙන් ගැලපෙන විදිහට හැදෙනවා හැදෙන විඥාණය අහා දකින්න රූපය අතර ඒක වෙනම ගනුදෙනුවක් කලින් තියෙනවා ඒක ඒ විඥාණයට චක්කු විඥාණය කියනවා ඒ විඥාණයේ පොටෙන්ෂල් එකක් තියෙනවා ඒ වෙලාවෙම ඒ ශක්තිය අරගෙන මේක සෝත කියලා කියන්නේ එහෙමනම් අපිට මේක දැනන්නේ සද්දයක් විදිහට මූණ කිව්වම දැන් නැහැ නේ ඉතින්. නමුත් වවුලට තියෙනවා. වවුලා ගන්නේ ඔක්කොම 3 dimensional ශබ්ද තරංගවලින්. ඒ නැත්තම් ගඳ, රස, පහස. අන්න ඒ මුලට ගිය ගමන් දකින්නට පේනවා ඕනම දෙයක් හැදීමේ ප්‍රභවයක් තමයි මේ මූල ශක්තිය. ඒකයි මං හිතනවා බුදුජානසේ බබස්සර මිදම්බික්ක වෙචිත්තං කියලා කිව්වේ. ඒක ෆුල් පොටෙන්ෂල් එකක්, පුස් පොසිබිලිටි එකක්. ඒක කැලැප්ස් වුණාට පස්සේ උදේ වෙනයි, ඔය ලියෝපෙක්කනා වෙනයි, මම වෙනයි. මොකද අපි අර එකම දේ වෙන වෙන දේවල් හදනවා. මැටි ටිකක් අතර ගත්ත කුඹලා එක 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 මැටි බාණ්ඩ හදා ගන්නවා. නොබෝ වෙලාවක එක වෙලා පිච්චුවාට පස්සේ ආය කවදාවත් අඹඩ බෑ. ඊටවසේ කුඹලා කියනවා මේක මගේ නිර්මාණයක් කියලා. ඒක කැඩිච්චාම අඬනවා. ඒක හොඳ වෙච්චාම සතුටටපත් වෙනවා. තාම මැට්ට තමයි තියෙන්නේ. මැට්ට. ඒ නිසා පුළුවන් තරම් පස්සට යන්න ඒ රූපයක් වෙන්න ඉස්සෙල්ලා අවස්ථාවක් තියෙනවා කියන එක. ඒ වෙනත්ත ඊට වැඩි මූල ප්‍රාග්ගවදියක් තියෙනවා කියන එක. නැත්තම් විඥාණය ඉන්ද්‍රියබද්ධ වෙන්න ඉස්සෙල්ලා විඥානේ පැවැත්මක් තියෙනවා කියන එක. ඉන්ද්‍රියබද්ධ විඥානේ වගේම අනින්ද්‍රියබද්ධ විඥානේ සතිය පවත්වන්න පුළුවන් කියන එක පොඩ්ඩක් ඔක ලියාගන්න රචනයක දාලා බලන්න මේ පහුවහුව වෙනකොට කොහොකෝ වෙන වැඩි නියපොත්තෙන් කරන්න පුණුවන් වෙලා කඩන්න. ඒකට නිවන් දකලා ඉන්නේ. ඒතර අපි සර්බල දහරි. අපිට පුළුවන් ඕනම දෙයක්ම වන්න. මේ මවාගත්ත ලෝකේ දැන් අපි 16 බාටපත් වෙලා ක්‍රීචර්ස් බාටපත් වුණාට මේ ලෝකේ මැව්වෙත් මම්ම තමයි. ඒක නිසා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. මන් දන්නේ මේ මූණ දැකපේකනට පිස්සු මටද පිස්සු කියලා. ඔ පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න.
අදම ස්වාමීන් වහන්සේ මන ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කරන්න අපිට නඩියක් තියනවාද?
ඔය යන්න කියලා කියන්නේ නේ.
නෑ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන්.
නෑ නෑ මේ මොනකම කුත් නෑ. ඔයගොල්ලොත් එක අසුරු කරන එක එච්චර හොඳ නෑ නේ. ඒ නිසා යන්න තමයි කැමැත්ත මගේ. කොහෙද නිරෝෂ් නැද්ද?
ස්වාමීන් වහන්සේ නිරෝෂ් අද ඉන්න තැනට සිග්නල් නෑ කියලා මට ඊයේ කතා කරලා කිව්වා.
ඔක අඟහරු ලෝකෙට ගිහිල්ලා යකෝ උඹලා ඉන්නේ මේ ගුබ්බෑමකද රොඩි මේ කවුද නැත්තයි වැද්දෝ ඉන්න තැනද මේ දියුණු රටවල් කියලා කියන්නේ නැද්ද කී විතරක් මේ කැලේ ඉඳගෙන අපි මේ ෆුල් මොනවාද කතා
ඒක තමයි සාහිනා
නිරෝ ශවිල්ලි වෙලා හොඳ IT කාරය ඒ වෙනාට ඌට සිග්නල් නැහැ ඉතින් ඌගේ කකුල් දෙක ඇඩුවා වගේ
නේ සාහිනා
හොඳ එන අපි මේ කුසල හඳුරෝ තියන මේ ආසනේ මේ ඒ හඳුරන්ට උඹට පේන්නේ නැහනේ දැන් රූප කරක් පෙන්වුණාද මූණක් පෙන්වුණාද සද්දයක් ඇහුණාද කියලා කුසල හඳුරන්ට වැඳපල්ල ඈ
හොඳ සාහිනා
දිරුවන් සරණයි
දිරුවන් සරණයි
දිරුවන් සරණයි හොඳ උදේ මහත්ය පටන් ගමු
කරුත්‍ර නම් කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසට යොදාගෙන තියෙන ධර්ම දේශනාව.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේනප්ප මද්දනං කෝදිස්වානප්පසි දෙය අපි කංහා බිජාතිකෝ යෝ මං ඉච්ඡති අන්වේතු යෝ වා නිච්ඡති ගච්ඡතු ඉදාහං පබ්බජිස්සාම වර පඤ්ඤස්ස සන්තිකේ එවංච රුච්ඡති භෝතෝ සම්මා සම්බුද්ධ සාසනේ මයම්පි පබ්බජිස්සාම වර පඤ්ඤස්ස සන්තිකේති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, දැන් අපි සති කිහිපයක් තිස්සේ මේ සේල සූත්‍රය කියන සූත්‍ර දේශනාව ඔස්සේ යම් කිසි පැහැදිලි කිරීමක් සමග ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ කරා. එතකොට මම හිතන්නේ අපි සති තුනක් විතර මේ සඳහා දැනට ගෙවලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව මම පටන් ගන්නකොට මම කිව්වා මේක නිගං නිතර නිතර හිස ඇතුලේ රැව් පිළි රැව් දෙන සූත්‍රයක්, අමුතුම විදිහේ සූත්‍රයක්. ඉතින් නිකං මං විතරක් මොකටද මේක හිස ඇතුලේ දාගෙන දඟලන්නේ? ඒකින් හින්දා අනිත් කට්ටිය එක්කත් පොඩ්ඩක් බෙදා හදාගන්න හිතුවා කියන අදහසක් මං සඳහන් කරා. එතකොට දැන් ටික ටික මේ සූත්‍ර දේශනාව පිළිබඳ යම් යම් පමණට පැහැදිලිකමක් එනකොට මේ කියන කතන්දරේ මේ බුදුරජාණන් වහන්සේ එක්ක තියෙන හමුව මේ බ්‍රාහ්මණයාගේ අන්න කතා බහ පොඩ්ඩක් අඳුන ගන්නකොට ටික ටික තේරෙනවා ඇති මේ සූත්‍ර දේශනාව අමුතුම විදිහේ සූත්‍ර දේශනාවක්. මෙන්න මේ විදිහට යම් කිසි බ්‍රාහ්මණෙක් සමග ඒ ගෝලය පිරිසක් මෙන්න මේ බුද්ධ කියන වචනය අහලා කොහොමද මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්නේ, ඊට පස්සේ ඒ ඇවිල්ලා කොයි විදිහේ දෙබසක්ද, කොයි විදිහටද මේ බ්‍රාහ්මණයා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ පරීක්ෂාවක් කරන්නේ, ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ සමග මේ ඇති වෙන දෙබස පිළිබඳ යම් යම් විදිහක පැහැදිලි කිරීමක් කරගෙන ටිකෙන් ටික අපි ඉදිරියට ආවා. එතකොට මතක ඇති මේ බ්‍රාහ්මණයා මේ ආරාධනාවක් කරනවා යම් කිසි විදිහක මේ භාග්‍යවතුන් වහන්සේට. මොකද ඒකට හේතුව මෙයාට පරීක්ෂා කරගන්න ඕනේ මේ මේ විදිහට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මේ ඉපදිලා ඉන්න මේ පුද්ගලයා, මේ පුරුෂයා තවම බුදු වෙලාද එහෙම නැත්නම් සක්විති රජ වෙන්න බලාපොරොත්තුවකින් ඉන්න කෙනෙක්ද, අනේ පිළිබඳ එක්තරා විදිහක පරීක්ෂාවක් මෙයා සිද්ධ කරනවා, විමසීමක් සිද්ධ කරනවා, ආරාධනාවක් සිද්ධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මමත් රජ වෙමි, මමත් රජ තමයි, මම ධර්ම රාජ. සක්විති රජ කෙනෙක්ගේ චක්‍රය ගිහිල්ලා කැරකිලා ආපහු එනවා, නමුත් මගේ චක්‍රය කවදාවත් ආපහු කැරකින චක්‍රයක් නෙමෙයි. කැරකුණොත් කැරකුණාම තමයි, ගියොත් ගියාම තමයි ආපහු නැවතත් මේකට බැස ගැනීමක්, නැවතත් මේ ලෝකේ ස්ථාපිත වීමක් ඒ තුල නෑ කියලා යම් කිසි විදිහක මේ දෙබසක් බුදුරජාණන් වහන්සේ සහ මේ බ්‍රාහ්මණය අතර යනවා. එතකොට අමුතු විදිහක නිකන් එක්තරා විදිහක සටනක් වගේ මේ බ්‍රාහ්මණයාගේ පැත්තෙනුත් හොඳ හොඳ කරුණු ටිකක් ඉදිරිපත් කරමින් එයා බුදුරජාණන් වහන්සේව පරීක්ෂා කරමින් අමුතුම විදිහේ දෙයකට එළඹෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තනිත් පැත්තෙන් මේ බ්‍රාහ්මණයා ඉදිරිපත් කරන මතවාද මේ අදහස් උදහස් වලට අමුතු විදිහක පිළිතුරු දෙමින් මේ සංග්‍රාමයක් ඉදිරියට අරගෙන යනවා වගේ, බොහොම අගනා කඩුහරඹයක් ඉදිරියට යනවා වගේ අනේ යම් කිසි විදිහක සටනක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා මොකද්ද මේ මම මේ තමුන් පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් මොන විදිහේ දුර්ලභ අවස්ථාවක්ද මේ උදා වෙලා තියෙන්නේ කියලා යම් කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. මොකද්ද අභිඤ්ඤයං අභිඤ්ඤාතං භවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. මේ අභිඥාවෙන් දැනගත යුතු යම් කිසි දෙයක් තියෙනවද? අන්න ඒක මම දැනගත්තා. ඒ වගේම වැඩිය යුත්තක් තියෙනවද? ඒක මම වැඩුවා. ඊළඟට ප්‍රහාණය කළ යුත්තක් තියෙනවද? ඒක මම ප්‍රහාණය කළා. අන්න ඒක නිසා මම බුද්ධ කියලා හඳුන්වනවා බ්‍රාහ්මණය කියලා. ඔන්න ඔය විදිහට අමුතු පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් පහළ වීම දුර්ලභද? යම් කිසි කෙනෙක් පිළිබඳ වචනයක් ඇසීම මේ ලෝකේ දුර්ලභද? අන්න ඒ වගේ වචනයක් තමයි මේ බුද්ධ කියන්නේ. අන්න ඒ වගේ කෙනෙක් තමයි මම. එතකොට මා පිළිබඳ සද්ධාාවක් විශ්වාසයක් ඇති කරගන්න. මොකද මේ දුර්ලභ අවස්ථාවක් ඔබට උදා වෙලා තියෙන්නේ. මේ විදිහට අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයෙක් මම. මෙන්න මේ සත්‍යයන්ගේ හදවත තුළ ඇනිලා තියෙන මෙන්න මේ තණ්හා උල ඉවත් කරන ශල්‍ය වෛද්‍යවරයෙක් මම. අන්න ඒක නිසා මේ දුර්ලභ අවස්ථාව පිළිබඳ විශ්වාසයකින්, මේ දුර්ලභ අවස්ථාව පිළිබඳ සද්ධාවකින් මා පිළිබඳ යම් කිසි සද්ධාාවක් විශ්වාසයක් ඇති කරගන්න කියලා යම් කිසි විදියක මෙන්න මේ බ්‍රාහ්මණයාට මේ ලැබිලා තියෙන අවස්ථාවේ වටිනකම පෙන්නලා දෙනවා. එතකොට මේ පුද්ගලයාත් මේ බ්‍රාහ්මණයාත් යම් කිසි විදියක අන්න පෙර සූදානමක් සහිතවම තමයි බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්නේ. තමුන්ගේ ශිෂ්‍ය පිරිස හික්මෝගන තමයි බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙන්නේ. එළඹිලා තමයි මේ කතා බහ යන්නේ. එතකොට ඔන්න ඔය ටික අපි යම් කිසි විදියක සති දෙක තුනක් ඇතුළත පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරා. ඉතින් එතනින් එහාට තා පොඩ්ඩක් මතක් කරගත්තොත් ඔන්න මේ විදිහේ කතා බහකට පස්සේ මේ විදිහේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විමසීමක් මුලින් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමුන්ගේ බුද්ධත්වය ප්‍රකාශ කළා. ඊළඟට මෙන්න මේ විදිහේ මේ ලැබිලා තියෙන මොහොත පිළිබඳ වටිනාකම මේ බ්‍රාහ්මණයට පෙන්වලා දෙනවා. මෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාව අපතේ හරින්න එපා. ඔබ මේ ලැබිලා තියෙන අවස්ථාවේ වටිනාකම තේරුම් ගන්න. ඔබ මේ ලැබිලා තියෙන අවස්ථාව විශ්වාස කරන්න, මා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවා ගන්න කියලා යම් කිසි දෙයක ආරාධනාවක් බුදුරජාණන් වහන්සේ කරනවා. මොකද බුද්ධ කියන වචනේ මේ ලෝකේ දුර්ලභයි කියන දේ සමග ගලපලා තමයි මේ ආරාධනාව කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආරාධනාවක් කරාම මේ බ්‍රාහ්මණයා එක්තරා විදිහක අර බුදුරජාණන් වහන්සේ එක්ක කරමින් ඉන්දිය කතා බහ තමුන්ගේ ගෝල පිරිස දිහාවට යොමු කිරීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. දැන් මෙච්චර වෙලාවක් බුදුරජාණන් වහන්සේ එක්ක තමයි කතා බහ තියුණේ. දැන් ඒ කතා බහේ යම් කිසි අවසානයකට අන්තයකට පැමිණියා වගේ මේ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? යන තමුන්ගේ ගෝල පිරිස දිහාවට හැරෙනවා. ගෝල පිරිස දිහාවට හැරිලා තමුන් අන්න අර යම් කිසි ගාථා කිහිපයක් ප්‍රකාශ කරනවා. එනේ ඒ කතා බහ තමයි දැන් මේ ගෝලයෝ පිරිස එක්ක යන කතා බහක් වගේ කියලා පේන දෙයක් තමයි අපි මේ අද ඉදිරියෙන් තියාගත්තේ. එතන මොකද සඳහන් වෙන්නේ? බ්‍රහ්ම භූතං අතීතූලං මාරසේනප්ප මද්දනං කෝදිස්වානප්පසී දෙය අපි තණ්හා විජාතිකෝ. මේ හරියට නිකන් මේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයා වගේ උපමා ඇති. දැක්කාම නිකන් හරියට මහා බ්‍රහ්මයා ගාවට ගියා වගේ. ඊළඟ මරුස්සෙනග පරදවන ලද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා මේ විදියට නීච ජාති ඇත්තා වූ අපි කවරෙක් නම් නොපැහැදේද කියලා විමසා සිටිනවා. එතන මෙන්න මේ විදියට බ්‍රහ්මෙක් වගේ, ඊළඟ මේ විදියට මරුසෙනග පරදවල තියෙන මේ විදිය සම්මා සම්බුදු කෙනෙක් දැකලා කවරෙක් නම් තමුන්ගේ දුර්ලකම, එහෙම නැත්නම් තමුන්ගේ ඒ මාන දිට්ටි වගේ දේවල් පහා දබල නිකන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටෙන ස්වභාවයක්, මේ ලොකුකන් ඔක්කොම් පැත්තකින් තියලා යටත් වෙන ස්වභාවයක් කවරෙක් නම් නොකරයිද කියලා තමයි මේ බ්‍රාහ්මණය විමසන්නේ. විමසලා කියනවා, යෝ මං ඉච්ඡති අන්වේතු, යෝ වා නිච්ඡති ගච්ඡතු, ඉදාහං පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සම්තිකේ. යමෙක් මා කැමැත්තේ නවතිවා, යමෙක් නොකමැත්තේ ජීවා. යම් කෙනෙක් මා කැමැතිද අන්නේ තැනැත්තා නවතින්න, යමෙක් අකමැතිද ඒ තැනැත්තා යන්න කියලා තමුන්ගේ ගෝලය පිරිසට කියන්නේ. අර විදියට 300ක් ශිෂ්‍යව අමතලා කියනවා, යමෙක් මා කැමැතිද ඒ තැනැත්තා නවතින්න, යමෙක් මා කැමැතිද ඒ තැනැත්තා යන්න ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ සමීපේ, ඒ ප්‍රඥාවන්තයන් වහන්සේ සමීපේ මම පැවිදි වෙනවා. මම මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යටත් වීමක් සිද්ධ කරනවා. මම මේ මගේ තියෙන සියලුම එක්තරා විදිහක මාන දිට්ටි ලොකුකම් වගේ දේවල් බැහැර කළා. මම මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. මේ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඉදිරියේ මම පැවිද්ද ඉල්ලනවා කියලා තමුන්ගේ අර ගෝලයෝ පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා. අන්න කෙනෙක් මා කැමතිද එයා නවතින්න, අකමැති කෙනෙක් ඉන්නවා නම් එයා නික්මිලා යන්න. එතකොට ඒ ගෝලයෝ පිරිස කියනවා, ඒවංචේ රුච්චති බොහෝතෝ සම්මා සම්බුද්ධ සාසනේ මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සම්තිකේ. ඉඳින් පින්නතුන් වහන්සේට මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය කැමති වෙනවද? ඒ ශ්‍රේෂ්ඨ යානන් වහන්සේගේ සමීපේ අපිත් පැවිදි වෙනවා. ඒතර තමන්ගේ ගුරුවරයාට මේ ගෝලිය පිරිස මෙච්චර කාල අර විදියට වෙන අදහසක් දරමින් ඒ විදියට ශිල්ප ඉගෙනගත්ත ගුරුවරයාට මේ ගෝලිය පිරිස කියනවා, ඉදින් පින්නතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කැමතිද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවද? එහෙනම් අපිත් ඒකම සිද්ධ කරනවා. අපිත් මේ විදිහට යටත් වීමක් සිද්ධ කරනවා කියලා අන්න අර තමුන්ගේ ගුරුවරයා ගත්ත ස්ථාවරේ මේ තරුණියෝ පිරිස ආමන්ත්‍රණය කරනවා. එතකොට මේ සිදුවීම බලන්න, එක් පැත්තකින් දැන් මේ බමුණා කොයි විදිහට තමුන්ගේ ඒ යටත් වීමක් සිද්ධ කරන්න. තමුන්ගේ අර ගත්ත අදහස් උදහස් ඔක්කොම පැත්තකින් තියලා එහෙනම් මම ඔබ වහන්සේ ඉදිරියේ පැවිදි වෙනවා කියන යටත් වීමක්, දන ගැසීමක්, හරියට සුදු කොටියක් එල්ලගත්තා වගේ ස්වභාවයක් සිද්ධ කරනවා. ඒ වගේම තමුන්ගේ ගෝලය පිරිස පිළිබඳත් මේ තැනත්ත බලනවා. ආමන්ත්‍රණය කළා tie කියනවා, අන්න ඔබ කෙන යම් කිසි කෙනෙක් මා කැමතිද? අන්න එයා නවතින්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයා යන්න. මොකද අපි මෙච්චර කාලයක් අරන් ආපු මතවාද නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මෙච්චර කාලයක් මම කියපු බණ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මම කැමති කෙනෙක් ඉන්නවාද එයා නවතින්න? අකමැති කෙනෙක් ඉන්නවා නම් එයා යන්න. මොකද මං මේ විදිහේ වෙනසක් මගේ ජීවිතේ සිද්ධ කරගන්නවා. මං මේ විදිහේ ජීවිත පරිවර්තනයකට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යටත් වීමක් මම සිද්ධ කරනවා කියලා අන්න තමුන්ගේ ගෝලය පිරිසට ආමන්ත්‍රණයක් මේ බ්‍රාහ්මණය සිද්ධ කරනවා. එක්තරා විදිහක තමුන්ගේ ගෝලය පිරිස ගැන බලනවා. මෙච්චර කාලයක් එකට කටයුතු කරපු කෙලෙහි ගුණයක් මේ බ්‍රාහ්මණය අන්න තමුන්ගේ ගෝලය පිළිබඳ දක්වනවා. ඔබ මේ විදිහට මගේ පිළිබඳ ශ්‍රද්ධාවකින් මෙච්චර කාලයක් වැඩ කටයුතු කරා. මේ විදිහට අපි එකට කටයුතු කරා. අන්න එහෙනම් ඒ විශ්වාසේ ඒ හැඟීම මා තුළ තියෙනවා කියන අදහස තමයි මේ දෙන්නේ. ඉතින් එහෙම කිව්වහම අර ගෝලය පිරිසත් කියනවා ඇත්ත තමයි අපි මෙච්චර කාලයක් මේ විදිහට කටයුතු කළා තමයි. නමුත් මේ පින්නතුන් වහන්සේ මේ විදිහ වෙනසක් සිද්ධ කරනවා නම් අපිත් කැමති අපේ මතවාද නොයිකුත් අදහස් උදහස් පැත්තකින් තියලා මේ වෙනස බාරගන්න. අපි කැමති මේ විදිහේ වෙනස් ජීවිත පරිවර්තනයකට යමු වෙන්න කියලා අන්න මේ 300ක් පිරිස සමග මේ බ්‍රාහ්මණය යම් කිසි දීක කතා බහකින් අන්න එක ස්ථාවරයකට එක මතවාදයකට එළඹෙනවා. ඉතින් ඔන්න ඔය වෙනස් වීම බලන්න දැන් කාලයක් තිස්සේ මේ වෙන අදහසකින් වෙන ආගමක් අදහමින් වෙන විදිහක ශිල්ප උගන්නමින් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම මේ ගෝලය පිරිසත් ඒ වගේ පිරිසක්. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමුන්ගේ ඒ සියලු අදහස් උදහස් පොඩ්ඩක් අතහැරලා දාලා එක්තරා විදිහක අලුත් දිශාවකට අලුත් මතවාදයකට යොමු වීමක් මේ පිරිස සිද්ධ කරනවා. ඉතින් ඔය වගේ අන්‍යාගමක ඉඳලා වෙන මතවාදයක ඉඳලා ওই විදිහ අහිංසක වීමක් ගන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකු වටිනා කටයුත්තක්. මොකද සමහර විට අපි මේ බෞද්ධ වේලාවත් අපිට මේ උපදින්ම මේ මතේ දරාගෙන ඇවිල්ලවත් අපිට මේ විදිහේ අහිංසක වීමක් මේ විදිහේ විශ්වාසයක් මේ විදිහේ බුදුන් ඉදිරියේ යටත් වීමක් සිද්ධ කරන්න බෑ. අපි කොච්චර කිව්වත් අපේ නොයෙකුත් අදහස් උදහස් මතවාද නොයෙකුත් දේවල් අපි යටින් හොරාට ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා ඒවා නිකන් නොතේරෙනවා වගේ වැඩ කටයුතු කරනවා. නමුත් මේ බුදු කෙනෙක් පහළ වුණාම මේ ලෝකේ ධර්මයක් පහළ වුණාම මේ විදියට සංඝයා පහළ වුණාම අන්න මොකද වෙන්නේ? එක්තරා විදියක මේ උඹ කොච්චර දැඟලුවත් ඕක පිටිපස්සේ තියෙන නියම රංගනේ පෙනීමක් සිද්ධ වෙනවා. ওই කොච්චර දැඟලුවත් ඕක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියන එක පෙනෙන පිරිසක් ඉන්නවා. ඇස් ඇති පිරිසක් ඉන්නවා කියන දේ තමයි මේ තුල තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ යටත් වීමක් මේ බ්‍රාහ්මණය සිද්ධ කරද්දී අපිට මේ කරන්න පුළුවන්ද කියන පරීක්ෂාවක් අපි තුල තියෙනවා. හැම වෙලේම මොකක් හරි හොයමින් හොයමින් අපි ගමන් කරන්නේ. මොනවද මන් දන්නේ හොයනවා. ඒ සෙවීම කවදාවත් කෙලවර වෙන සෙවීමක් නෙමෙයි. අර එක්තරා විදියක අපි අර ධර්ම කතාවක අහලා තියෙන මොකද්ද? අන්න අර දෙවි කෙනෙක් හොයාගෙන 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 ගිහිල්ලා හොයලා 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 අන්න මේ සතුට තියෙන ලෝකයක් සැනසීමක් හිතේ සැනසීමක් තමයි හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ගියාට 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 මොකද අන්න මේ විදිහේ දෙයක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අර මේ ශාසනේ භික්ෂුවක් ගැන සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම අන්න හොයාගෙන හොයාගෙන යනවා. මොකද අමුතුම විදිහේ සෙවීමක් කරගෙන යනවා. ඉතින් දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා 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 අන්තිමට ඒ දිව්‍ය ලෝකවල ඉහළම ස්තරයේ ඉන්න මාරයා ගාවටත් යනවා. මාරයා ගාවටත් ගිහිල්ලා අහනවා මෙන්න මෙහෙම තැනක් තියෙනවද, මෙහෙම දෙයක් තියෙනවද? එතකොට අන්න මාරයාත් කියනවා මම නම් දන්නේ නැහැ, අපිට වැඩිය ඉහළ කට්ටියක් ඉන්නවා, අපිට වැඩිය අනුභව සම්පන්න දෙවිවරු පිරිසක් ඉන්නවා බ්‍රහ්ම ලෝකික. අන්න ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්න කියලා ඔහොම ඔහොම ගිහිල්ලා මහා බ්‍රහ්මයා ගාවටම ගිහිල්ලා සේවීමක් මොකක්දෝ දෙයක් සොයාගෙන ඉතින් ගියාට මොකද මහා බ්‍රහ්මයා දැන් සියල්ල දත්නේ පැත්තකට කතා කරලා කියනවා ඇයි මෙච්චර දුර ආවේ මම නම් දන්නේ නැහැ හැබැයි ඇයි මෙච්චර දුර ආවේ අර බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳලා නේ ඔයාවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තියුණනේ ඕක අපරාධ පෙට්‍රල් කියලා තමයි මේ කියන්නේ ඊට පස්සේ ආපහු ඉතින් බැහැගෙන ඇවිල්ලා අනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අහනවා මෙන්න මේ විදිහේ දෙයක් එතකොට බුදුරජාණන් වහන්සේ අර මහා කරුණාවෙන් උත්තර දෙන වෙනුවට මේ තැනත්තගේ මේ අඩුපාඩුව තමයි පෙන්වන්නේ කියනවා හරියට නිකන් උඹ අර නැවක අරන් යන කපුටෙක් ඒ මිනිස්සුන්ට ගොඩබිමක් හොයාගන්න ඕන වුණාම කපුටාව උඩට මුදා හරිනවා. ඉතින් මේ කපුටා මේ නැවේ ඉන්නේ උන් එක්ක තියෙන තරහත් එක්ක ඒ ද්වේෂයත් එක්ක මොකද කරන්නේ? අන්න හතරතේ පියාඹනවා. අර හෙට උතුරට යනවා, දකුණට යනවා, බටහිරට නැගෙනහිරට යනවා. මේ ගොඩබිමක් හොයාගෙන. හොයාගෙන ගියාම මොකද එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. අන්තිමට මම මොකද කරන්නේ? ආපහු ඇවිල්ලා අර නැවේම කුඹ ගහේ වහනවා. අන්නේ වගේ උඹත් මෙච්චර කරක් ගාලා ආව මගේ ගාවටම ආව නේද කියලා අන්නේ යම්කිසි විදියක ප්‍රහාරයක් යම්කිසි දෙ හින්ට් එකක් මේ භික්ෂුන් වහන්සේට එල්ල කරනවා. ඉතින් ඔන්න ඔය වගේ සෙවීමක අපි නිතර යෙදිලා ඉන්නවා. ඉතින් ඒ සෙවීමට ගැළපෙන විදිහට වටපිටාවේ හොඳ ලොකු අන්න ව්‍යාපාර ගොඩනැගිලා තියෙනවා. ජනමාධ්‍ය ගොඩනැගිලා තියෙනවා. ඊළඟට යම්කිසි බැංකු රක්ෂණ සංස්ථා ගොඩනැගිලා තියෙනවා. ඒ විදිහ අධ්‍යාපන ආයතන ගොඩනැගිලා තියෙනවා. ඊළඟට ඒ සෞඛ්‍ය ආයතන ගොඩනැගිලා තියෙනවා. අපේ මේ සෙවීම සම්පූර්ණ කරන්න. මෙන්න මේ හිත ඇතුලෙන් මොනවා හරි දෙයක් සොයාගෙන යන්න තියෙන උමනාව සම්පූර්ණ කරන විදිහට ඒ දේවල් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. දැන් TV එකක් දිහා බැලුවොත් එහෙම නැත්නම් කම්පියුටර් එකකට ලොග් වුණොත් එහෙම නැත්නම් වෙන මොකක් හරි ෆෝන් එකකට ලොග් වුණොත් ඔය කොහේ ගියත් හැම වෙලේම මොකක් හරි අඩුපාඩුවක් මොකක් හරි හොයන්න තව අලුත් දෙයක් ඉදිරිපත් වෙලා තියෙනවා. යම් කිසි දෙයක් ගෙදරට මිලදී ගත්තොත් අන්න පහවදා වෙනකොට අලුතෙන් ඊට වැඩිය හොඳ එකක් ඇවිල්ලා සමහර විට එහා ගෙදර කට්ටිය ඊට වැඩිය හොඳ එකක් අරගෙන ඇවිල්ලා ඉතින් නැවතත් අර පරීක්ෂණේ මුලින් ඉඳලා පටන් ගන්නවා. ඊළඟට රූපලාවන්‍ය ගත්තත් ඕක තමයි. පිරිමි කෙනෙක් නම් ඔන්න ටිකක් මීට වැඩිය හොඳට නිකන් බඩ පොඩ්ඩක් අඩු කරගෙන ඈ පොඩ්ඩක් නිකන් මාංශ පේශි දෙක තුනක් හොඳට හදාගෙන බොඩි ඇබ්ස් එහෙම හොඳට හදාගෙන ඉන්න තමයි කල්පනා කරන්නේ. එහෙම නැත්නම් මීට වැඩිය හොඳ අධ්‍යාපනයක් මම හදා ගන්න ඕනේ. මීට වැඩිය හොඳ සුදුසුකම් ටිකක් මම හදා ගන්න ඕනේ. මීට වැඩිය හොඳ ආර්ථික ස්ථාවරයක් මම හදා ගන්න ඕනේ කියලා සෙවීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් කාන්තාවක් නම් අන්න රූපලාවන්‍ය මේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන එකට අමතරව මේ ස්වභාව ධර්මයෙන් තියෙනවානේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා. ඒකට එරෙහිව යන්න කටයුතු කරනවා. ඒකට එරෙහිව යන්න මොකද වෙන්නේ? අන්න ආතතියක් වෙහෙසක් ගොඩ නැගිලා එනවා. ඉතින් අර විදියට නොයෙකුත් රූපලාවන්‍ය කටයුතු සිද්ධ කරනවා. ඒ උපකරණ පාවිච්චි කරනවා, ඒ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. නමුත් කවදාවත් කොරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඕක. එහෙම සෑහීමකටපත් වෙන්න අමාරුයි. එහෙම සෑහීමකටපත් වෙන්න විදිහක් නැහැ මේ යථාර්ථය දිහා බැලුවහම. මේ ස්වභාව ධර්මයේ තුලින් එහෙම අවස්ථාවක් අපිට දීලා නැහැ. ඉතින් ඒ අවස්ථාවට එරෙහිව යන්න අර විදිහට ලොකු ව්‍යාපාරික හිතවතුන්ගේ අනුකම්පාවක් බලාපොරොත්තු වෙනවා. අපි දන්නේවත් නැති තරමට, අපි නොදන්නා තරමට අපිව කොච්චරනම් අහුවෙලා තියෙනවද කියලා බැලුවොත් හිතා ගන්න අමාරුයි. දැන් ඔය ෆෝන් එකක් ගත්තොත් යාන තැන් ඔක්කොම ට්‍රැක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න ඉදිරියෙන් තියෙනවා මෙන්න මේ විදිය රස කැම තියෙන ආපන ශාලාවක් කියලා නොදැනීම මෙන්න ෆෝන් එකට මැසේජ් එකක් එනවා. තම මොනවා හරි දෙයක් සොයනවද? අනේ ජාතියේම ඒවා නැවත නැවත ඉස්මතු වෙනවා. සෝෂල් මීඩියා ගියත් ඒ වගේ, ඊළඟට ඉන්ටර්නෙට් එකට ගියත් ඒ වගේ, කලින් හොයපු ಜಾති මේවා නැවත නැවත ඉස්මතු වෙනවා. කලින් හොයන ಜಾති මේවා නැවත නැවත ටික ටික අපිට ලං වෙනවා. ඉතින් ඒ තුලින් පරීක්ෂණය කරන්න මොකද වෙන්නේ? තව ඒ දිශාවට ඇදිලා යන විදිහට අමුතුම විදිහේ ට්‍රැප් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ අන්න සමහරු ගෙදර දැන් තියාගෙන ඉන්න මොකද්ද? ඇලෙක්සා. අන්න ඕන වෙලාවක ඕන විදිහක ප්‍රශ්න අහලා විසඳ ගන්න පුළුවන්, ඕනම දෙයක් විමසන්න පුළුවන්, හරියට අර ගෙදරවත් නැති කතා බහ කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඕන ප්‍රශ්නයක් අහපු ගම මොකද වෙන්නේ? මෙන්න මේකයි ඔකට උත්තරේ. මේ සැන්ඩයි තේ හැන්දයි අතර වෙනස මොකද්ද කියලා ඇහුවාම ආ මෙන්න මේකයි උත්තරේ. ඊළඟට රෑ කෑමට හොඳ ආපන ශාලාවක් කොහෙද කියලා ඇහුවාම ආ ළඟම තියෙනවා මෙන්න චයිනීස් කියලා පිළිතුරු දෙනවා. නමුත් මේ පිළිතුරු දෙන්න දෙන්න මොකද වෙන්නේ? අන්න අර ඇල්ගොරිතම් එක තව තව අප්ඩේට් වෙනවා. මේ තැනත්තගේ ප්‍රොෆයිල් එක තව තව අප්ඩේට් වෙනවා. මේ තැනත්ත මොන විදිහේ හැබ්බැයි මොන විදිහේ උනන්දු ඇති කෙනෙක්ද? ඊළඟට මේ ගෙදර දොරේ යන කතා බහ මොනවද? මොනවද මේගොල්ලන්ගේ තොරතුරු කියන එක අන්න ඔක්කොම නොදැනීම ගිහිල්ලා තියෙනවා. යන්නේ නැතෙන් පාවිච්චි කරන දේවල් කතා බහ අදහස් සුදහස් ඔක්කොම ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අහන සින්දු පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වල ඊළඟට බලන චිත්‍රපටි මොන මැගසින්ද මොන පත්තරද ගෙවල් වලට ගන්නේ මොන මොන විදිහේ බ්‍රෑන්ඩ් මේ ගෙදර පාවිච්චි වෙන්නේ කියලා අන්න නොදැනීම සියලුම තොරතුරු ගැළපිලා යනවා. අමුතුම ප්‍රොෆයිල් එකක් හැදෙනවා. ඉතින් ඒ ප්‍රොෆයිල් එක හැදෙන්න මොකද වෙන්නේ? ඒකට අනුකූලව ඒකට අදාළ විදිහට තව තව ව්‍යාපාරික තොරතුරු අපිට ලැබෙනවා. මේ සෙවීම තුලින් අන්තිමට මොකද්ද මේ කියන්නේ අපිට? මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? අන්න මේ ලැබිලා තියෙන එක මදි. මේ ලැබිලා තියෙන රූප ස්වභාව මදි. මේ ලැබිලා තියෙන ධනය මදි. මේ ලැබිලා තියෙන වස්තු සම්භාර මදි. ඒ වෙනුවට අනිට වැඩිය හොඳ දෙයක්, මීට වැඩිය පොඩ්ඩක් ලස්සන වෙනුමක් අඩුම ගානේ ඇත්තර නැත්තම් අන්න අර විදිහේ ෆිල්ටර් එකක් හරි දාලා කමක් නැහැ. මගේ මූණ පොඩ්ඩක් ලස්සන කරගෙන අර විදිහේ පෝස්ට් එකක් පිච්චර් එකක් දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර විදිහේ වටපිටාවේ සමහර විට නන්නා දුනන පිරිස් වලින් ලයික්ස් ටිකක් කමෙන්ට් ටිකක් ගන්න පුළුවන්. හරි ලස්සනයි, හරිම පෙනුමයි කියලා වගේ අන්න මොනවා හරි අගය කිරීමක් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි ඔය සෙවීම. අර ගෙදරෙන් සමහර විට නොලැඹෙන අගය කිරීම අපි බලනවා වටපිටාවෙන් හරි හොයා ගන්න පුළුවන්ද, සෝෂල් මීඩියා වලින් හරි හොයා ගන්න පුළුවන්ද කියලා ඔන්න ඔය විදිහ අමුතුම ට්‍රැප් එකකට අහුවෙලා තමයි ඉතින් සඳහන් කරන. මොකද්ද මේ ඇවරේජ් පර්සන් කෙනෙක්, මේ සාමාන්‍ය කෙනෙක් අන්න මේ තමුන්ගේ ෆෝන් එක දවසකට එක දවසකට 2500 වාරයකට වැඩිය අල්ලනවා, ටච් කරනවා. එතකොට ඒ විදිහේ පරීක්ෂාවක් සිද්ධ කරනවා. එතකොට දවසකට කොපමණ සෙවීමක් අපි සිද්ධ කරලා තියෙනවද බලන්න. අර විදිහට ස්ක්‍රීන් එකක් අපි දවසකට 2500 වාරයක් ටච් කරමින් මොනවද හොයනවා. සමහර විට Facebook feed එකක උඩට පහළට යනවා. උඩට පහළට යමින් මොනවද හොයනවා. තමන්ගේ හිත තුළින් නොයෙකුත් කතන්දර ගොඩනගනවා, සංසන්දන කරනවා. මටත් මේ වගේ වෙන්න පුළුවන් නම්, මටත් මේ වගේ දෙයක් තියුණා නම් කියලා සමහර විට අමුතුම විදිහේ පරීක්ෂණයක් හිත තුළින් සිද්ධ වෙනවා. නොදැනීම ඒක දියුණු වෙලා යනවා. ඉතින් ඒ වගේ පරීක්ෂණයක් කරන කෙනෙක්, ඒ වගේ සෙවීමක්, ඒ වගේ ඇබ්බැහියක් අපි තුළින් මතුවලා තිබිද්දිත් අන්න මේ වගේ අහිංසක වීමකට, මේ වගේ යටත් වීමකට, මේ වගේ ලැබිලා තියෙන දේ බාර ගැනීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්ද කියන දේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. එක්තරා විදිහක මට මේ ලැබිලා තියෙන රූප ස්වභාවය හොඳයි, ඒක තමයි ෆර්ෆෙක්ට් කියලා බාර ගන්න පුළුවන්ද? මගේ මේ ලැබිලා තියෙන චරිත ස්වභාවය තමයි ෆර්ෆෙක්ට්ම චරිත ස්වභාවය. මගේ මේ හැඟීම් දැනීම් තමයි නියමම හැඟීම් දැනීම් කියලා අනේ තියෙන ස්වභාවය, ඒ තියෙන රූපය, තියෙන පෙනුම බාර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ බාරගෙන තමුන්ගේ අර හදපත්ලෙන් නැගෙන හිනාවක් මුහුණට නගා ගන්න පුළුවන්ද? දැන් මොහොම අඳුරු මුහුණුනේ තියෙන්නේ. මේ මුහුණ වල අඳුරු වෙන්න ස්වභාවෙම හේතුවම තමයි මොකද්ද මෙන්න මේ විදිහේ නොනවතින පරීක්ෂණයක්. දැන් අර පහුගිය දවසක අර සති පාසලක තරුණ දරුවෙක් සඳහන් කරනවා, ගෑනු දරුවෙක් සඳහන් කරනවා. මොකද්ද? මම හරියට සැක කරනවා මගේ වටපිටාවේ දෙමව්පියෝ වේවා, ඒ ඉන්න පිරිස් වේවා, ඒගොල්ලෝ කොච්චර මට කටයුතු කරත් මම හරියට සැක කිරීමක් සිද්ධ කරනවා. මට හරියට හිතට සැකේ නැගිලෙනවා. ඉතින් ওই කාන්තාවන්ට තියෙන විශේෂම ප්‍රශ්නයක් තමයි ඕක. ඕක බොහොම බරපතල ලෙඩක්. ඒකට ওই සැක කරන්න ගත්තාම ඉතින් අන්න වටපිටාවේ කවයි කවයි කෙනෙක් ඉන්නවද, එයාගේ ඉතින් ෆෝන් බලාගෙන ඒ මිනිස්යාගේ ජීවිතේ අන්න එක්තරා විදියක අපාය යන්න ඕනේ. අපායක් බවට පත් කර තමයි ඔබ කෙලවර වෙන්නේ. ඉතින් අර මැසේජ් කියෝගෙන ඊමේල් බලාගෙන ෆෝන් බලාගෙන ඉතින් මොනවදෝ අමුතුම කතන්දරයක් ගොතාගෙන කල් ගෙවනවා. ඉතින් මේකත් මේ බොරුවට වෙන කෙනෙක්ව පීඩාවට පත් කරන්න කරනවා කියලා අපි හිතුණාට මොකද ඇත්තටම මේ අමුතු පෙළීමකින් ජීවත් වෙන පුද්ගලයෝ. අමුතු පෙළීමකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ පෙළීමට සාපේක්ෂව අනිත් වටපිටාවේ කට්ටියවත් පෙළනවා. ඉතින් ඔහොම කිව්වම මම කිව්වා මොකද්ද ඕකනම් ටිකක් අමාරුයි තමා වටපිටාවේ ඉන්න කට්ටියටත් ඕක බොහොම වෙහෙසක්. ඒ වගේම මේ සැක කරන කෙනත් ආයෙත්ින් බොරුවට එහෙම නෙමෙයි හොඳට හිත ඇතුලෙන්ම විඳවමින් තමයි මේ විදිහට කල් ගෙවන්නේ කියලා. ඒ කිව්වා විතරයි ආපහු ලියලා එවලා තිනු මොකද්ද ඇත්ත තමයි ස්වාමීනාංශ මම මෙහෙම කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ කෙනාට මාව දැනටම එපා වෙලා තියෙන්නේ. මොකද මම මේ විදිහට සැක කරමින් මේ විදිහට කටයුතු කරමින් මේ පීඩාවටපත් කරන නිසා වෙහෙසටපත් කරන නිසා ඒ හැමෝටම ඒ ප්‍රේමවන්තයාට සහ ගෙදරේ කට්ටියට මාව සෑහෙන දුරට එපා වෙලා තියෙන කියලා අන්න තමන්ගේ නියම ආකාරයේ නියම ස්වභාවේ මතු වෙලා එනවා. ඉතින් ඕවා තමයි අපිට තියෙන ගැටලු. අඩුම ගානේ වගේ දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් කියන්නේ ඒ වයසට ඒකත් ලොකු දෙයක්. ඒකත් බොහොම වටිනා දෙයක්. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා ධර්මය නම් තමයි කතාව. කතා කරන්න ගියාම බණම තමයි කියන්නේ. ධර්මයම තමයි බෙදන්න උත්සාහ කරන්නේ. නමුත් පොඩ්ඩක් මේ වචනයක් එහෙම වුණොත් පොඩ්ඩක් අන්න මේ පුද්ගලයාගේ මතවාදයට එරෙහි අදහසක් අපි ප්‍රකාශ කරොත් අන්න ඒක බාර ගන්න සූදානම් නැහැ. සාමාන්‍ය එදිනෙදා එන ද්වේෂී ඉතින් අපි දන්නවනේ කාටුණක් තරහ යනවා කිව්වහම තරහ යනවා. එහෙම නෙමෙයි ඊට එහා ගියපු දෙයක් බවට මේකපත් කරගන්නවා. සමහර විට ආල ඇති අනේ හිතෙන් වෙන අකුසලයක් විදියට පෙන්නවා. අන්න මේ බද්ධ වෛරය කියන එක, ආඝාතය කියන එක, ඒක හිතෙන් වෙන අකුසලයක්. මොකද ඒකට හේතුව අන්න මේ මොකක් හරි එක සිදුවීමක් මත පදනම් වෙලා මෙන්න මේ ලොකු ද්වේෂයක් ගොඩ නැගීගෙන ලොකු ඊට සාපේක්ෂව මතුවීමක් කරගෙන එනවා. සමහර විට මේ තැනට දන්නේත් නැහැ. නමුත් යටින් ක්‍රියාත්මක වෙනවා. යටින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න තමුන්ට නොගැලපෙන සිදුවීමක් හිත රිදෙන කතාවක් තව කෙනෙක් විසින් සිද්ධ කරා. එතකොට එහෙම සිද්ධ කරාට පස්සේ ඔන්න නොයෙකුත් අර නැති දේවල් මවලා පෙන්නනවා. තියෙන දේවල් අතුරුදහන් කරනවා. හරියට නිකන් අර මැජික් කාර් එකක් වගේ අන්න දේවල් පෙන්නනවා. බෙන්නලා හිතනවා මේ වටපිටාව ඉන්න කට්ටියට පෙනෙන්නේ නැහැ කියලා. මේවා තේරෙන්නේ නැහැ කියලා. මම මේ වැඩ කටයුතු කරන්නේ මොන වගේ බේස් එකකද? මොන විදිහේ ද්වේෂකින්ද කියලා මේ කියන කරන දේවල් වලින් තේරෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. නොතේරෙන කට්ටියත් ඇති. නමුත් තේරෙන පිරිසුත් ඉන්නවා. ඔය වැඩ කටයුතු කරන්නේ මොන වගේ දෙයක් මත පදනම් වෙලාද කියන එක තේරෙනවා. ඉතින් ඔය වගේ දේවල් ඒතනත්තට සමහර විට තේරුම් කරන්න ගියොත් අනේ ඉතින් හරි අමාරුයි. බැරි වෙලාවත් කිව්වොත් ඔය වැඩ කරන්නේ දේශකින් ඔය විදිහේ දෙයක් නොවී නේද ඔය මවලා පෙන්නන්නේ කියලා අම්මෝ ඊට පස්සේ බලන්න ඕනේ. ඉතින් ඒ පචේ වහන්න තව කියන ඒවා ටිකක් මම නම් දන්නේ මට නම් තේරෙන්නේ මේ විදිහට මට චෝදනා කරන එක වටිනවාද කියලා. ඔන්න ලොකු කතන්දරයක් තව එකක් ගොතාගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් ඔය විදිහේ පරීක්ෂණ තුල තමයි අපි ගොඩක් වෙලාවට කල් ගෙවන්නේ. මේ විදිහේ පරීක්ෂණ තමයි අපේ ජීවිතවල තියෙන්නේ. දැන් අර පහුගිය දවසක කෙනෙක් ඉන්දියා වයසක නිකන් උපාසක මහත්තයෙක් බොහොම ශ්‍රද්ධාවෙන් තමයි කතා බහ කරන්නේ. ඉතින් කියන මොකද අවසර. ඒතර අවසර කියන එකෙන් තමයි නාමපදයක් විදිහට තමයි භාවිතා කරන්නේ. අවසර කියලා තමයි කතා කරන්නේ. ඉතින් කතා කළා. ඉතින් බොහොම සාධාරණව බොහෝම ශ්‍රද්ධාවෙන් හේතු කාරණා දක්වනවා. හේතු කාරණා දක්කලා මේ මොකටද දෙන්නේ? එයාගේ මතවාදේ තමයි අපිට දාන්න හදන්නේ. මේ පැවිදි වෙලාවත් බේරිලා ඉන්න බෑ. එයාගේ දේ ක්‍රියාත්මක කරන්න හදනවා. අපේ ඔළුවට ඒක දාන්න හදනවා. හරියට නිකන් අර ඇලෙක්සා අහගෙන ඉඳලා අපේ ඔළුවට ඒක දේවල් දානවා වගේ. අන්න මෙයත් බලනවා එයාගේ මතවාදේ දාගන්න පුළුවන්. ඉතින් ඔයගේ කට්ටිය ගොඩාක් දුරට හිස්ට්‍රි එක වල බැලුවම එක්කෝ පැවිදි වෙන්න හිතාගෙන ඉඳලා කරගන්න බැරි වුණු කට්ටිය. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අන්න පැවිදි වෙලා ඉඳලා සිවුරු අරප කට්ටිය. ඉතින් එහෙම කරගන්න බැරි වෙච්ච දේ බලනවා අමුතුම විදියට ඇවිල්ලා අර පැරෂුට් කාර් එක වගේ වැහැලා වත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. සමහර විට එනවා කරට අත දාගන්න ධර්මයට එනවා. මචන් ලයින් එකටම එනවා. ඇවිල්ලා කරට අත දාගන්න ගන්නට එනවා. ඉතින් මම පාවගේ දවසක ගිහ යනවා අඩි දෙකක් පිටිපස්සට. අර සෝෂල් ඩිස්ටන්ස් තියාගෙන කතා කරන්න, මේ කොවිඩ් ඩිස්ටන්ස් තියාගෙන කතා කරන්න කියලා කිව්වා. ටිකක් සැරේට ඇත්තටම කියුණා. කියුණාම කියනවා, "ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ? අපිට එහෙම කියන එක හරිද? ජීවක වෛද්‍යතුමත් බුදුරජාණන් වහන්සේ ළඟට ලං වෙලා අතපත ගාලා බේත් කළා තියෙනවා නේද කියලා." ඔන්න ඉතින් අර විදිහේම ලොකු කතාන්දරයක් ගොතාගෙන 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 යනවා. ඉතින් ඔයාලට පිළිතුරු දීලා තේරුමකුත් නැහැ. නමුත් අන්න අර ඒ විදිහේ පහර දීමක් යම්කිසි විදිහක සිද්ධ කරන්න වෙනවා. නැත්තම් මේ බුද්ධ ශාසනය බුදු කෙනෙක් පහළ වුණා කියන්නේ මේ බ්‍රාහ්මණ පිරිස වගේ යටත් වෙලා නිවන් සාක්ෂාත් කරගන්නත් පුළුවන්, සැනසීමක් ලං කරගන්නත් පුළුවන්. ඒ වගේම පව කරගෙන අපාය යන්නේ උණු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ළඟින්ම ඉන්න පිරිස තමයි සමහර විට අපාය ගිහිල්ලා තියෙන්නේ. මොකද හේතුව අන්න අර මේ මම කනුදෙනු කරන්නේ කාත් එක්කද, මේ විදිහට මේ මම ගැටෙන්නේ කවොත් එක්කද කියලා ටිකක් කළා යනකොට අමතක වෙනවා. කරට අත දාගන්න ගානට මචන් ලයින් එකට එනවා. ඉතින් එහෙම හරියන හාමුදුරුවොත් ඉන්න පුළුවන්. නමුත් හැමෝ එක්කම එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒ හරියන කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඒ විදිහට කටයුතු කරාට අපිට ගැටලුවකුත් නැහැ. එහෙම නැත්තම් අපිත් එක ගනුදෙනු කරනවා නම් කතා කරලා කියන්න ඕනේ. ඔය හැසිරීම ගැළපෙන්නේ නැහැ. ඒ වෙනුවට තමුන් ඊට වැඩිය වෙනස් විදිහක අදහස් උදහසකින් පොඩක් සිහිය පිහිටවගෙන, දැන් අපි ඉමෝෂනල් ස්කිල්ස් ගැන කතා කරා ගිය සතියක, අන්නේ ඒ හැඟීමෙන් කාත් එක්කද මේ ගනුදෙනු කරන්නේ කියන හැඟීමෙන් මෙන්න මේ බ්‍රාහ්මණයා මම මේ බුදුන් ළඟට එළඹෙන්න යන්නේ, මේ ශිෂ්‍ය පිරිස ආමන්ත්‍රණය කළා කියන මේ හරියට නිකන් එකලා වූ සිංහය වගේ මේ බුදුවරු, ඒකින්ද පොඩ්ඩක් කල්පනාවෙන් සිහිය පිහිටවගෙන එන්න. යචනා නම් මනම් දාන්න එපා මම කතා කරන වෙලාවට. වැඩිය සද්දබද්ද නගන්න එපා කියලා අන්න ඒ විදිහේ හැඟීමක් සහිතව කටයුතු කරන්න පුළුවන් දෙකින් ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එක්තරා විදිහක ඒවා අනුමත කරමින් අර විදිහට කරට අත දාගන්න යනවා නම් ඉතින් තැනැත්තට කරන අවැඩක්. මොකද ඒ තැනැත්ත ඒක මත පදනම් වෙලා තව අන්න වැරදි දිහාවට නරක දිහාවට තව මචන් ලයින් එකට තමයි ගැළපිලා යන්නේ. ඉතින් එතකොට අන අනුකම්පාවක් නැති කෙනෙක් සමහර විට අරකට අනුග්‍රහ කරන්න පුළුවන්. අර විදිහේ ගමනක් ගියාම ඉතින් වාසෙත් තියෙනවනේ ඇත්තටම. කරට අත දාගත්තාම මචං ගන්නට ගියාම ඉතින් මේ සලකන ගතියකුත් තියෙනවනේ ඇත්තටම. නමුත් අන අනුකම්පාවක් නැති කෙනෙක්. එහෙම නැත්තුව අන නිවැරද දිශාව පෙන්වුවාම, ඔය කරන වැඩේ නොගැලපෙනවා කියලා පෙන්වුවාම ඇත්තටම ද්වේෂයක් නැగిලා එනවා. අප්‍රසාදයක් නැగిලා එනවා. ඒ අප්‍රසාදය තුලින් නොදැනීම නොයිකුත් දේවල් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වීම අපිට විනීත දකින්න සමහර විට කල්ප ගණනක් ගත වෙන්නත් පුළුවනි. ඉතින් මේ වැඩේ ලේසි පහසු නැහැ. නමුත් කොහොම හරි ටිකෙන් ටික උත්සාහයක් හැම වෙලේම තියෙනවානේ. ඒ උත්සාහය තමයි ඊළඟ ජීවිතයකදී හරි ගැළපිලා එන්නේ. එහෙම නැතුව අත්හැරලා දැම්මොත් ඉතින් පහළටම තමයි යන්නේ. පහළටම තමයි කැරකි කැරකි යන්නේ. ඒකයි කියන්නේ ඔය අපායවල් කියන ඒවා නිකන් මහ ගෙදර වගේ. කොහේ ගියත් මේක කැරකිලා මෙතෙන්ට මේනවා. මොකද අර ඉඳලා පුරුද්ද. ඒ ඉඳලා ආපු ගතියත් සමහරුන්ගේ තියෙනවානේ. මෙහෙට ආවත් මොකද අර පරණ පුරුදු තමයි තියෙන්නේ. නිරයේ අපායවල ඉඳපු පුරුදු තමයි තියෙන්නේ. ඒවා තමයි වැඩි වැඩි අනුමත කරන්නේ. ඉතින් ඒ දිහේ වෙනසක් අපේ ජීවිත තුළ ඇති වෙන්න නම් අන්න ටිකෙන් ටික වඩන ප්‍රතිපදාවක් තියෙනවා. පියවරෙන් පියවර ගමන් කිරීමක් තියෙනවා. මේ අපහසුතාවයල් මගේ අරගෙන ටික ටික ඒවා ඉවසමින් ගමන් කිරීමක් තියෙනවා. යන්නේ ඉවසන් ඉවසන්න අර විදිහ අහිංසක වීමක්, අර විදිහේ සිහි එළඹ ගැනීමක්, මම මේ කටයුතු කරන්නේ මොන වගේ දෙයක් සමගද, මොන වගේ කෙනෙක් සමගද, මොන විදිහේ පිරිසක් සමගද, මොන විදිහේ අවස්ථාවකද මම මේ එළඹිලා ඉන්නේ කියන අන්න යම් කිසි විදියක ජීවිත පරිවර්තනයක් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. ඒක සිද්ධ වෙන්න පුළුවන්. දැන් පහුගිය දවසක හොඳ සිදුවීමක් වුණා. මොකද්ද මේ කැමර බීමට ඉතින් වැඩි කැමති කියන්නේ හැම ප්‍රසාදයක් නැහැ. එහෙම උනන්දුවක් නැහැ. ඉතින් ඒ වුණාට පහුගිය දවසක ඉතින් හොඳට කන්න බොන කතාවක් ගැන මොකක් හරි කිව්වා. ඉතින් මම විහිළුවට වගේ කිව්වා බලන්න බුදුහාමුදුරුවෝ කිව්වට අපි හිතුවේ නැහැනේ මේ විදිහේ ජීවිත පරිවර්තනය වෙන්න පුළුවන් කියලා. මේ විදිහට අවුරුදු 7ක් ඇතුළත මේ විදිහේ වෙනසක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ 7 මෙහෙම අඩු කරගෙන ඇවිල්ලා දවස් 7කින් උනත් වෙන්න පුළුවන් කියන එක අපි හිතුවේ නැහැ නේ කියලා. ඉතින් පොඩි විහිළුවක් පොඩි අදහසක් දැක්වා. ඉතින් ඔය වගේ පරිවර්තනයක් ඇත්තටම වෙන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. කල් ගෙවලා බලන්න ඕනේ මේ විදිහ අහිංසක වීමක් එක්ක බලන්න ඕනේ. ඒ අහිංසක වීම එක්ක කාලෙත් එක්ක සමහර විට අර විදිහට අවුරුදු 7කින් එහෙම නැත්නම් දවස් 7කින් උනත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අහිංසක වීම තමයි මේ පිරිස මෙතෙන්දි සිද්ධ කරන්නේ. මම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යටත් වීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ ගෝලීය පිරිසත් කියන අපිත් එහෙනම් ඒ විදිහටම අහිංසක වීමක් සිද්ධ කරනවා කියන දේ තමයි මෙතෙන්දි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ බාර ගැනීමක් ඒ ජීවිත පරිවර්තනයක් කරාට පස්සේ මොන විදිහේ වෙනසක්ද අපි තුල සිද්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. ඒ විදිහේ වෙනසක් වුණාට පස්සේ මොන විදිහේ අදහස් සුදහස්ද අපි තුල මතුවෙන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලමු. අර විදිහට මහා සෙවීමක යෙදිලා ඉඳලා මේ විදිහේ ජීවිත පරිවර්තනයකට පස්සේ කොයි විදිහේ වෙනසක්ද අපි ටික ටික ලං කරගන්න ඕනේ. දැන් එක්තරා විදිහක කියනවා අන්න මොකද්ද මේ ඉගෙනගත යුතුයි අන්න සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වීමක්. අර විදිහට බලහත්කාරයෙන් මහා බලයක් යොදාගෙන යන ගමනකුත් තියෙනවා. හරියට අර රෝවින් වගේ යන ගමනකුත් තියෙනවා. ඒකේදී අර පිරිසක් එකතු වෙලා කෑ ගහගෙන අන්න ඒ කමාන්ඩ් එකට අනුව බොහෝ වේගෙන් ගමනක යෙදෙනවා. ලොකු එනර්ජි වේස්ට් එකකුත් තියෙනවා, ගමනකුත් යෙදෙනවා, නැත්තේ නැහැ. නමුත් කියනවා මෙන්න මේ ක්‍රීඩාව වෙහෙසෙන් කෙනෙක් මැරෙන්න පුළුවන් ක්‍රීඩාවක් තියෙනවා නම් අන්න ඒ එක් ක්‍රීඩාවක් තමයි මේ රෝවින්. ඊළඟට තව එකක් අපි දැකලා තියෙනවා සමහර විට අන්න රුවල් ඔරුවක කෙනෙක් අන්න අර හුලං දිසාව බලාගෙන රුවල හසුරෝමි ගමනකේ දෙනවා. එයත් ගමනකේ දෙනවා. අර සමහර විට සුරුට්ටුවක් බීබී හිමීට හිමීට විවේකීව ගමනකේ දෙනවා. හුලඟ තමුන්ට ප්‍රතිවිරුද්ධම දිශාවට යනවනම් අන්න පොඩ්ඩක් රුවල බාලා නිකන් ඔහේ කල් ගෙවනවා. හුලඟේ ඇංගල් එක වෙනස් වුණ ගමන් අන්න රුවලේ අනුව හරවගෙන යම් කිසි ගමනකේ දෙනවා. ඉතින් අපි අර රෝවින් යනව වෙනුවට අපිට පුළුවන් ද අර විදිහේ රුවල් ලොරුවක යන ක්‍රීඩකයෙක් වගේ, රුවල් ලොරු තරඟයකට යන ක්‍රීඩකයෙක් වගේ කටයුතු කරන්න කියන වෙනස තමයි තියෙන්නේ. ඕකම අපිට තව විදිහකට කියන්න බලමු. මොකක්ද දන්න ගෑනු ළමෙක් යාළු කරගන්නවා නම් කොයි විදිහට කරන්න තියෙන්නේ. එතකොට අන්න ගොඩ දෙනෙක්ට ওই ශිල්පේ ওই විදිහට කිව්වහම තේරෙනවා. ඉතින් පළවෙනි එක තමයි තමුන් ඉන්න බව පොඩ්ඩක් පේන්න ඕනේ. හාම එහෙම කෙනෙක් ඉන්නවා. මේ විදිහට අඳුන ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තමුන්ගේ මේ විදිහ උනන්දුවක් තියෙන බව චුට්ටක් චුට්ටක් පෙන්නන්න ඕනේ. උනන්දුවක් තියෙන බවත් පෙන්නන්න ඕනේ. ඊට පස්සේ කාලෙට පොඩ්ඩක් ඉඩ දීලා ඉන්න ඕනේ. මේ විදිහේ සම්බන්ධයක් ටික ටික ගොඩ නැගෙන්න ඉඩ දීලා අර විදිහට විවේකීව හමු වෙනවා. සමහර වෙලාවට තමුන්ගේ උනන්දුවත් ටික ටික පෙන්නනවා. නමුත් එතනින් එහාට ට්‍රැක් එක පැනලා ගියොත් අන්න ඊට පස්සේ උදේ ඉඳලා හවස වෙනකම් පස්සෙන් ඉන්න ගත්තොත් අන්න ඒකම වදයක් වෙලා එපාවක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන ශිල්පේ අපි තුලට ලං කරගන්න පුළුවන්ද? ඒ විදිහේ දෙයක් අඳුන ගන්න පුළුවන්ද කියන වෙනස තමයි ඔය කියන්නේ. ඊළඟට මේ ජීවිතේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම අපි බාර ගන්න කැමතිද? මේ විදිහ යම් කිසි වෙනසක් වෙනස කියන එක මේ අනිත්‍ය ස්වභාවය කියන එක අපේ ජීවිතවල අපි බාර ගන්න කැමතිද? සමහර විට ගියක් දොරක් තියෙන්න පුළුවන්, ජීවිතයක් වාහනයක් තියෙන්න පුළුවන්. අන්න බහුදාට ඒක නැති වෙන්නත් පුළුවන්. ඒතර නැති වුණාට පස්සේ අපි හඬමින් වැළපෙමින් කෑ ගසාගෙන කටයුතු කරනවා නම් ඒකද ක්‍රමේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ වෙනුවට අන්න අර වෙනසක් වුණා නම්, හුලඟේ දිශාව වෙනස් වුණා නම් ඒ දිශාවට එරෙහිව සටන් කරන යනවාද අපි කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. හුලඟ දිශාව වෙනස් කරන්න යනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙම නැතුව අන්න විවේකීව මේ වෙන වෙනස බාර ගන්න පුළුවන්. ඒතර කියන මොකද්ද, ජීවත් වෙන කෙනෙක් නම් එයා හැම වෙලේම නම්‍යශීලී, ඒ වගේම මෘදුයි. ඒ වගේම මැරිච්ච කෙනෙක් නම් මලමිනියක් නම් එයා ඝන වෙලා කිසිම නම්‍යශීලී ගතියක් නැහැ. ඉතින් ඔන්න ඔය දෙක අතර වෙනස තමයි කියන්නේ. ඒතකොට ජීවත් වෙනවා නම් ජීවත් වෙමිනුත් මැරිලා වගේ නම් සමහර විට අර විදිහේ ක්වොලිටිස් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ජීවිතේ ජීවත් වෙන කෙනෙක් නම් අන්න එයා අර විදිහේ මෘදු ගතියක්, අර වෙනස්සට සාදර වෙන ගතියක් එයා තුළ තියෙනවා. ඊළඟට කිසිම දෙයක් වැඩිපුර outcomes ගැන එහෙම නැත්නම් අපි හිතමු ප්‍රතිඵල ගැන එච්චර පිටිපස්සෙන් එලවන්නේ. හොඳට කටයුතු කරනවා ප්‍රතිඵලත් බලාපොරොත්තු වෙනවා. නමුත් ප්‍රතිඵල ඉතින් ලැබෙන විදිහට බාර ගන්නවා. ලැබෙන විදිහට බාර ගන්නවා. එහෙම නැතුව අපි ඉලක්කයක් හදාගත්තොත් ඒ ඉලක්කේම ඉදිරියෙන් තියාගෙන කටයුතු කරොත් අන්න ඒකම හේතු වෙනවා අපේ මේ යන ගමන ෆේල් වෙන්න. යන ගමන අසාර්ථක වෙන්න. දැන් හොඳ කතාවක් තියෙන මොකක්ද දන්නවද? අර කුම්ෆු කියලා ඉස්සර ගියා TV show එකක්. ඉතින් වැඩි උනන්දුවක් නැහැ. ඉතින් ඕකෙන් නිකන් ඔහේ ගලාගෙන යන වගේ දෙයක් තියෙනවා. නමුත් මේක ඇතුලේ තියෙන අමුතු පණිවිඩ. එක්තරා අවස්ථාවක තියෙනවා මේ ටීචර් කෙනෙක් තමුන්ගේ ගෝලයක පුහුණු කරනවා. එතකොට මේ ගෝලයට දෙනවා නිකන් පාලමක්. අපි හිතමු ඒ දණ්ඩක් වගේ එකක්. අනේ ඒ දණ්ඩක් නිකන් පොළවේ තියලා දෙනවා. ආ මේ ඒ දණ්ඩේ එහාට මෙහාට යන්න හොඳට ගිහිලා පුරුදු වෙන ඔබට දවසක් මම පරීක්ෂණයක් දෙනවා ඊට වැඩිය. කිකි මෙතනත් පුරුදු කරනවා. ඉතින් මාස ගාණක් තිස්සේ මේ තරුණයා අර ඒ දණ්ඩ තුල එහාට මෙහාට යන්න පුරුදු වෙනවා. ඇස් දෙක වහගෙන උනත් මේ තරුණයාට ඒ දණ්ඩේ එහාට මෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂණේ දවසේදී මොකද කරන්නේ? අර ඒ දණ්ඩම තියනවා ඇසිඩ් විලක් උඩ. ඊට පස්සේ යට තියනවා මේ ඇසිඩ් විලට වැටිලා මැරිච්ච කට්ටියගේ ඇටකටු. එතකොට ඔන්න අර ඒ දණ්ඩම ඕක හරහා දාලා දීලා කියනවා, "හරි දැන් ඔබ මේ දණ්ඩේ යන්න හොඳ පුරුදුකාරයෙක්. දැන් ඔබ මේ දණ්ඩේ එහා පැත්තට ගිහිල්ලා පෙන්වන්න මේක තමයි ඔබේ පරීක්ෂණය" කියලා පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? අන ටාගට් එකක් පෙවුණා. මේ තියෙන අනතුර පෙවුණා. ඒ අනතුරත් එක්ක අන්න පරණ හුරුවට මොකද වෙන්නේ? අච්චර පහසුවෙන් ඇස් දෙක පියාගෙන වගේ යන්න පුළුවන් තරමට පුරුදු වෙච්ච තැනත්තා අන්න ඒකේ මැදට ගිහිල්ලා ඇදගෙන ඇසිඩ් වසුතරට වැටෙනවා. හොඳ වෙලාවට බලනකොට ඇසිඩ් නෙමෙයි තිවිලා තියෙන්නේ. ඒ වෙනුවට මේ ගුරුවරයා උපක්‍රමයක් තමයි පාවිච්චි කළ තියෙන්නේ. ඉතින් පාවිච්චි කරලා පෙන්නලා දෙනවා, "ඇයි ඔබ අද විතරක් වැටුනේ? ඇයි වෙනදාට අච්චර පහසුවෙන් මේ දණ්ඩ ගමන් කරන ඔබ අද මේ ඇසිඩ් වලට වැටෙන්න හේතුව මොකද්ද?" කියලා විමසීමක් කරනවා. ඔකට තව හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා. මොකද මේ ළඟදී දවසක වෙච්ච සිදුවීමක්. මොකද ඔලිම්පික්ස් වල අන්න රජිම්නාස්ටික් ඒ සයිඩ් එකේ ගෝල් මිඩල් එකක් දිනයි කියලා බලාපොරොත්තු වෙච්ච ඇමරිකන් ක්‍රීඩිකාවක් මොකද කියනවා, "මම මේ තරඟෙන් ඉල්ලාස් වෙනවා. අන්තිම මොහොතේම ගිහිල්ලා මොකද කියන්නේ? මම මේ ක්‍රීඩාව බොහොම ආසාවෙන් කරපු එකක්. නමුත් දැන් ඒකේ ආසාව, ඒකේ තියෙන සතුට මට නැති වෙලා ගිහිල්ලා. ඒ වෙනුවට මම ඉලක්කගත පුද්ගලයෙක් බවට පත් වෙලා වටපිටාවේ කට්ටිය ගොඩාක් ලොකු ඉලක්කයක් මට පෙන්නනවා. ඊට පස්සේ මේ අනිත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන මට ලොකු ඉරිෂියාවක් ඇති වෙනවා. ඒ පිරිස පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. මට මේ විදිහට ඉලක්කෙ ලං කරගන්න බැහැ. මේගොල්ලෝ නිසා කියන ද්වේෂය මාතුල ඇති වෙනවා. අන්න ඒක නිසාම මම මේ තරඟෙන් ඉල්ලාස් වෙනවා කියලා අන්න අන්තිම මොහොත වෙනකන් ගිහිල්ලා තමුන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා, "අන්න ඒ සිදුවීම නිසා මම අඳුනගත්ත මේ ඉලක්කවලට එහා ගියපු දෙයක් මේ ජීවිතවල තියෙනවා කියන අඳුන ගැනීමක් මම සිද්ධ කරා" කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙනස් වීමක්. ඊළඟ අපි තුල යම් කිසි දෙයක් අමතර දේවල් තියෙනවා නම්, ලොකු ලොකු දේවල් තියෙනවා නම්, වැඩි වැඩි දේවල් තියෙනවා නම්, ඒවා පොඩ්ඩක් දුරස් කර ගැනීමක්. ඒ වෙනුවට යම් කිසි විදියක මැදුම් පිළිවෙතක්, යම් කිසි විදියක තියෙන දේ ලද දෙයින් සතුටු වීමක් අපි තුල ගොඩ නගා ගන්න පුළුවන්ද? මොකද ඒකට හේතුව දැන් ඔය වැඩිම උස ගස් වලට තමයි වැඩියෙන්ම හුලම් බදන්නේ. ඉතින් මොකද වෙන්නේ? හුලම් බදලා ඉතින් කඩාගෙන ඔළුවට වහල කුඩු කරගෙන ඇදගෙන වැටෙනවා. මොකද හේතුව? අන්න උස ගහක් හින්දා, ලොකුවට පෙනුමට තියෙන ගහක් හින්දා. ඉතින් ඔය වගේ ස්වභාවයක් සමාජෙත් තියෙනවා. හොඳ හොඳ ව්‍යාපාර තියෙන, හොඳ හොඳ යාන වාහන තියෙන, හොඳට මිල මුදල් තියෙන, වටපිටාවට ගොඩාක් සන්දර්ශනීය පේන පිරිසවලට අනේ නාබාදත් වැඩි. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය පමණට ලබාගෙන, අවශ්‍ය පමණට යම් කිසි විදියක ලද දෙයින් සතුටු වෙලා, අවශ්‍ය පමණට රැස් කරගෙන කල් ගෙවන්න පුළුවන්ද කියන වෙනසක් අපි තුල ලං කරගත යුතුයි. ඉතින් කියනවා අන්න මේ කැලේ ගයක් හදන කුරුල්ලෙට එක අත්තකට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ගහකිනුත් එක අත්තක් විතරයි ඌට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ කැලේ වතුර බොන සතෙක්ට තමන්ගේ බඩ ප්‍රමාණයක්, බඩට සරසහරිලන ප්‍රමාණයක් තමයි වතුර අවශ්‍ය වෙන්නේ. එතනින් එහාට වතුර ටිකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් එහාට රැස් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ වෙනස්කමක්, ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහේ පරිවර්තනයක් වුණාම අන අමුතුම විදිහක විවේක බවක්, අමුතුම විදිහක සැනසීමක්, අමුතුම විදිහක පහසුවක් ලං වෙලා එනවා. අර විදිහට සැකය, ද්වේෂය, අර නොයිකුත් සෙවීම් වලින් යම් කිසි කෙනෙක්ට වෙහෙසක්, අපහසුවක් ලං වුණාද අන්න ඒවා ටික ටික දුරස් වීමක් සිද්ධ වෙනවා. සමහර විට සති ගණන්, මාස ගණන් ගිලිහිලා යනවා. කොහොම ගෙවුණාද කියලා හිතා ගන්නත් බෑ. තරා විදිය කල්පනා කරලා බලමු. ආ මේ 2019ද 20ද 21. ආ 21 21 තමයි මේ ගෙවිලා තින්. 21ෙත් මාස ගාණක් ගිහිල්ලා. කියලා. අන්න ඒ විදිහේ පරිවර්තනයක්. දවස් දින ගණන්, සති ගණන්, මාස ගණන් නොදැනීම ගෙවිලා යනවා. මොකද හේතුව අන්න අර විදිය අරගලයක නෙමෙයි අපි ඉන්නේ. ඒ වෙනුවට අපේ මනස ටිකක් විවේක වෙලා කලින් තියුණ එකට සාපේක්ෂව කලින් දින ගණගෙන මෙයාගේ බර්ත්ඩේ එක මේ දවසේ අන්න මෙයා ඊළඟට දවසේ ඉපදිලා තියෙන්නේ කියලා කැලෙන්ඩර් හදාගෙන දාගෙන කටයුතු කරපු පිරිස් ඒ වෙනුවට විවේකීව කල් ගත කරනකොට එකපාරට කැලෙන්ඩරේ දිහා බලාගෙන ඉන්නකොට ආ හෙට බර්ත්ඩේ එක අවුරුද්දකුත් ගෙවිලා කියලා ඔන්න ඔය විදිහේ වෙනසක්, ඔන්න ඔය විදිහේ හැඟීමක් තමයි මතුවෙලා ඉන්නේ. ඉතින් ඒ විදිහේ විවේකයක්, ඒ විදිහේ සැනසීමක් අපිට ලං කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් මේ තුළ තියෙනවා. ඒ විදිහේ අහිංසක වීමක් අපිට ලං කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක් මේ තුළ තියෙනවා. ඒ ලං කරන්න මොකද වෙන්නේ? අර විදිහ අමුතුම විදිහ සැනසීමක්, අමුතුම විදිහ විවේකයක් අපි තුළ මතුවෙලා එනවා. එතකොට අර සොක්‍රටිස් ගැන අපි කලින් කතාවක් කළා. මේ තැනත්තා කියනවා මොකද්ද? මෙන්න මේ විදිහ දෙයක් කියනවා. මොකද්ද? සත්තකින්ම කසාද බඳින්න කියලා කියනවා. සත්තකීම කසාද බඳින්න. එතකොට ඔබට හොඳ බිරියක් හම්බුනොත් ඔබට පුළුවන් වෙයි සතුටු ජීවිතයක් ගත කරන්න. ඔබට පුළුවන් වෙයි සතුටෙන් ජීවිතයක් ගත කරන්න. ඊට පස්සේ බැරි වෙලාවත් ඔබට නරක බිරියක් හම්බුනොත් ඔබට පුළුවන් වෙයි ෆිලොසොෆර් කෙනෙක් වෙන්න. එක්කෝ සතුට ලං කරගන්න පුළුවන් වෙයි, එහෙම නැත්නම් සතුට පිළිබඳ දේශනා දෙන්න පුළුවන් වෙයි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඒ විදිහේ අදහසක්, උදහසක් ප්‍රකාශ කරනවා. ඒතර බලන්න මේකේ තියෙන අදහස. මේ ඉතින් මෙතනත් සමහර විට රැස් වෙලා ඇති සෑහෙන පිරිසක් ඔන්න ඔය කියපු පාර දිගේ ආපු කට්ටිය මේ වගේ වැඩකට. අර විදිහේ පරීක්ෂණයක් කළා, අන්තිමට එක්කෝ සතුට හොයාගත්තා, එහෙම නැත්නම් සතුට හොයාගන්න බැරි හින්දා සතුට ගැන බාන කියනවා. ඉතින් මටත් සාධාරණ සැකයක් තියෙනවා, මමත් ආවේ ඔය පාරෙදි කියලා. කොහොමාරි ඉතින් ඔන්න ඔය විදිහේ වෙනසක් අපේ ජීවිත තුළ ලං කරගන්න තමයි හදන්නේ. ඒ විදිහේ වෙනසක් ටික ටික ඇති කරගන්න පුළුවන්ද කියලා තමයි හදන්නේ. අර විදිහේ අහිංසක වීමක් අපි තුළ තියනවාද කියන විමසීම තමයි අපිට මේ නැවත නැවත ඉදිරිපත් වෙන්නේ. ඉතින් අර විදිහේ වෙන ආගමක් අදහගෙන වෙන විදිහට කටයුතු කරපු පිරිසක් පවා අර විදිහට අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ විදිහේ අහිංසක වීමක්, ඒ විදිහේ මේ ලැබිලා තියෙන තේ බාර ගැනීමක් කරනවා. ඒ විදිහ වෙනසක් ඇති කර ගන්නවා. ඉතින් එවැනිව වෙනසක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආ හොඳයි ස්වාමීන් වහන්සේ,
තෙරුවන් සරණයි.
සරණයි ස්වාමීන් වහන්සේ.